පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා අෂ්ටාංග රත්නයේ අවසරයි. තෙරුවන් දෙනාට තෙරුවන් සරණයි. එමනම් අද ප්‍රථම රැස් සිටින්නේ සත්‍යපතා කියන රෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීම සහ ධර්ම දේශනා පිළිසරණයටයි. මුලින්මයේදී ඇති කමඨහන් සුද්ධ කිරීම වැඩසටහන ඒ නිසා කමඨහන් සුද්ධ කිරීම වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ දීපානකද ගෞරවයෙන් ආරාධනා කරමි. සාදු සාදු සාදු
සාදු සාදු
ඉදිරි ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා උපාලි
මහත්මයා සාදු 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 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
තෙරුවන් සරණ
වාර්තා ඉදිරිපත් කිරීමට අවසරයි තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සක්මන් භාවනාව වචන මතු නොවන දුරින් බොඳ වෙවි යන නම් නොකරන කෑලිහා නිහඬ බවකි පරයංක භාවනාව තව තවත් විවේක වන විට බොඳ වෙන මිශ්‍රණයෙන්ද ඈත්වීමට දරන තැත නවතිනුවේ අත්දකින ස්වභාවයේ නැවත නැවත බාර ගැනීමෙනි. ඉදිනදා සතිමත් බව. වරක ඇතිව නැතිවන දේවල් පැහැදිලියි. වරින්වර මතුවෙන දේ හා ගොස් ඉබේ එයි. තවත් විටක පෙනුනක් ඇසුනක් අදාළ නැති පිටස්තර බවකි. තවත් විටක මෙය ඇත්තක් නොදැයි විමසන සිහිනයක් මෙනි. බලා සිටින බවත් ඇතිව නැතිවන බවත් සීමාවලින් වෙන් කළ නොහැකි එකම ස්වභාවයක් සේය. වරින්වර අත්දකින්නේ බලා සිටීමක් ලෙසද නම් කළ නොහැකි බවකි. ළඟින්ම කියා සිටි සුළු දෙනාගෙන්ද කීප දෙනෙක් ඈත් විය. බොඳ වෙන කෑලිවැනි මතක හමුවේ පසුපස ගොස් මිතුදම් අලුත් කිරීමටද මැලි බවකි. ගණදනු කිරීමට වෙන අයගේ ස්වභාවයන් යම් පමණකට වැටහුණා නොදන්නාසේ කටයුතු කරන්නේ යම් දුරස් බවකිනි. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා ඔබ වහන්සේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු.
එතකොට දැන් ওই විදිහට සක්මන් පරියංක වගේම එදිනෙදා ජීවිතෙත් මේ එකම පුහුණුවක් බවට පත් වෙනවා. අයියේක වෙනසක් නැහැ. සක්මන් කළත් එකයි නැතත් එකයි පරියංක කළත් එකයි නැතත් එකයි මේ එදිනෙදා ජීවිතෙත් භාවනාවක් එකම දිගට පවතින අර නොකැඩෙන තෙල් දහරාවක් වගේ ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. මේකෙන් අපි අදහස් වෙන්නේ නැහැ අපේ අර අවශ්‍ය සක්මන් පරියන්ක ටික කඩලා බිඳලා දානවා කියලා. නෑ, ඒ වෙනුවට නැවත නැවත යෙදෙනවා. හැබැයි යෙදුනා කියලා ගානකුත් නෑ, නොයෙදුනා කියලා ගානකුත් නෑ. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු විවේකයක් සමහර වෙලාවට අර විදිහටම පරීක්ෂා වෙනවා. මේක මේ මම මේ ඔළුවට දාගත්ත අඳගත් එකක්ද, එහෙම නැත්නම් ඇත්තටම ආපු විවේකයක්ද, මේ විදිහේ ස්වභාවයක් මම ඇඳගෙන තියනවාද, නැත්නම් ඇත්තටම මේ විදිහේ දෙයක් අන්න මට ලැබිලා තියනවාද කියලා නැවත නැවත පරීක්ෂා වෙවි. නැවත නැවත ඔය දේ ක්‍රියාවත් වෙනවා, ඔය දේ ගැලපෙනවා. ඉතින් ඒකම තමයි මේ කරන පුහුණුව. කරන්න කරන්න තේරෙනවා අර ස්ථිර නිගමනයක් කියලා එකක් තියුණාද, ඒක තමයි දුර වෙන්නේ. අර විදිහට වෙලාවකට මේ හදාගත් දේවල් නැති වෙනකොට ඒක බාර ගන්න ගතියක් වගේම තවත් වෙලාවට මොනවදෝ හඬා වැළපීමකුත් නැතුව නෙමෙයි. අර විදිහට කට්ටිය වෙනස් වෙලා අතහැරලා යනකොට ඒගොල්ලන්ගෙන් දුරස් වෙන එක බාර ගන්න ස්වභාවයක් වගේම තවත් වෙලාවකට මොකද්දෝ කේන්ද්‍රියකුත් ඇතුලෙන් ඇහෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට නැවත නැවත මේ යන ක්‍රියාවලිය දකිමින් දනිමින් කල් ගෙවනවා. ඕක තමයි වැඩේ. එතකොට ඕකේ කොයි දේ ආවත් මොන දේ ආවත් ඒකත් ජයසිරි මංගලම් කියලා යන්න පුළුවන් ස්වභාවයක් තමයි ටික ටික දියුණු වෙන්නේ. එතකොට තේරෙනවා මේ වෙන දේවල්, මේ සිදුවෙන දේවල්, මේ දේවල් මේ හරියට නිකන් මේ පර්ෆෙක්ට් ඊට වැඩිය වෙන්න විදිහක් නැහැ. ඊට වැඩිය හොඳ විදිහක් නැහැ. මේ පර්ෆෙක්ට් විදිහට තමයි මේවා සිද්ධ වෙන්නේ කියලා අර වෙච්ච දේ බාර ගැනීමක්. වෙච්ච දේ බාර අරගෙන තමුන්ගේ වැඩේ කරගෙන යනවා. ඊට පස්සේ ඒකෙන් අධෛර්මත් වීමක්, ඒකෙන් සියල්ල අත්හැර දැමීමක්, කම්මැලි කැමකට ආවැඩෙන්නෙත් නැහැ. ඒ වෙනුවට වැඩ කටයුතු කරනවා, පුළුවන් විදියට කරනවා. හැබැයි ඒ ක්‍රියාවලිය ඒ ස්වභාවය බාර අරගෙන. දැන් සාමාන්‍ය අපි ගොඩදෙනෙට තියෙන අවුල තමයි මොකක් හරි වැඩක් කරාම ඒක පර්ෆෙක්ට් කරන්න ඕනේ. අඩුපාඩු තියෙන්න බෑ, ඉස්තන් තියෙන්න බෑ, ඉරි තියෙන්න බෑ, හරියටම තියෙන්න ඕනේ, පර්ෆෙක්ට් තියෙන්න ඕනේ. ඉතින් එහෙම ගත්තහම අමාරුයි ගොඩක් වෙලාවට. අමාරුයි. මොකද හේතුව මේ ලෝකෙම ඇලවුණු ලෝකයක්නේ. ඉස්සර පොඩි කාලේ ටීවී එකේ ඔය සිරසේද කොයිද වැඩසටහනක් ගියා ඇලවුණු ලෝකය. මේ ලෝකයේ අංශක 23.4ක් අර අක්ෂයට ඇලයි. මේ විදිහ ඇලවුණු ලෝකයක තමයි ඉන්නේ අපි. ඉතින් එහෙම ඇලවුණු ලෝකයක ඉඳගෙන නිකන් ඉන්නකොටත් නිකන් පොඩි ඇලයක් වගේ තේරෙනවනේ, නිකන් පොඩ්ඩක් නියම් පොළව පයි ගහලා ඉන්නකොට. ඇලවුණු ලෝකයක්. එහෙම ඇලවුණු ලෝකයක ඉඳගෙන අපි මේ දේවල් කේවල පරිසුද්ධියක් කතා කරන්න ගියාම ඉතින් අර වලිගේ හපාගත්තා වගේ තමයි. හපන්න හපන්න රිදෙනවා. ඒක නිසා මේ විදිහේ පුහුණුවක් කරගෙන යන කෙනෙක් වැඩ කටයුතු කරනවා, වෙනදට වැඩිය උනන්දුවෙන් කරනවා, අර විදියට ඉලක්ක නැතුව කරනවා, ඉලක්ක නැතුව කරනවා. කළාට මොකද? ඒවා අපිට ඕන විදියට වෙන්නේ නැහැ, හිතුව පැතුව ආකාරයෙන් වෙන්නේ නැහැ. අන්නේ වෙනකොට ඒක බාර ගන්නත් හැකියාවක් තියෙනවා. සාමාන්‍ය දැන් මට දන්නේ නැහැ, මට දැනෙලා තියෙන විදියට ඔය ගිහි ජීවිතේක අපි රැකී රක්ෂා කරනවා වෙන්න පුළුවන්, ඒ වැඩ කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඔය පිටිපස්සේ ගොඩාක් දුරට මාක් හරි ගෝල් එකක් තියෙනවනේ, මේ රැකියාව ඉහළට යන්න ඕනේ, මේ පවුල් කටයුතු සාර්ථක කරගන්න ඕනේ, මෙහෙම මෙහෙම කියලා අර නිකන් ගෝල් එකක් තියෙන නිසාම කැඹිරීමක් බවට පත් වෙනවා. කැඹිරීමක්, කැඹිරීම කියන වචන තමයි හරියන්නේ. කැඹිරීමක් බවට පත් වෙනවා. ඒක මොකද? මේ ඉලක්කයක් තියාගෙන තමයි මේක වැඩ කරන්නේ, මුදල් හොයාගන්න තමයි මේක වැඩ කරන්නේ, මේ ආයතනයේ ඉහළට යන තමයි මේක වැඩ කරන්නේ, අධ්‍යාපන කටයුතු ගන්න තමයි මේ වැඩ කරන්නේ කියලා මොකද්දෝ ගෝල් එකක් තිබුණාම ඒකත් එක්ක කැඹරීමක් මත වෙලා එනවා. එතකොට අර විදිහට වැඩ කටයුතු කරනවා සමහර වෙලාවට හොඳටම කරනවා, කරාට මොකද? කඹරනවා අර අර තියෙන ඉලක්ක නිසාම. නමුත් අපි හිතමු මේ විදිහ ප්‍රතිපදාවක භාවනාවක යෙදෙන කෙනෙක් කාලයක් පුහුණු කරනකොට එයා තාමත් අර වැඩ කටයුතු කරනවා. හැබැයි එයාට තියෙන එකම සැනසීම තමයි අර ඉලක්කයක් වෙනුවට අර කළ යුත්තක් විදිහට සලකලා කරනවා. කෙනෙක් ඇවිල්ලා මොනවා හරි අවශ්‍යතාවයක් කිව්වොත් අන්න උපරිමෙන් කළා දෙනවා. කළා දෙනවා. ඒ මනුස්සයා ඒ උපරිමෙන් අවශ්‍යතාවය ඒ කරගෙන බැනලා තමයි අන්තිමට යන්නේ. කමක් නැහැ, දෙයක් නැහැ. ආ ඒකත් හරි. ඒකත් හරි. මොකද අර ඉලක්කයක් නැති හින්දා ඒ මොනවා කොයි පැත පෙරළුණත් ගාණක් නැහැ. අන්න ඒ විදිහට වැඩ කරනවා නම් අන්නේ විදිහට ක්‍රියාවත් වෙනවා නම් ඒකම තමයි මේකී ප්‍රතිපදාව. ඒකෙම තමයි අපිට විවේකයක් සැනසීමක් මතුවලා එන්නේ. වෙනදාට වැඩිය හොඳට වැඩ කටයුතු කරනවා. හැබැයි කරාට මොකද? අර විදිහට ඉලක්කයක් ඇතුවම කරනවා නෙමෙයි. ඒ විදිහට කරනවා නෙමෙයි. ඒ වෙනුවට කරන්නන් වාලේ කරනවා. හොඳට කරනවා. දෝතින් කරනවා. ඒ විදිහට වැඩ කටයුතු කරනකොට කරනකොට තේරෙනවා හරියට නිකන් මේ සිද්ධ වෙන දේවල් ඔක්කොම නිකන් අර යෝගයක් වගේ, ග්‍රහ යෝගයක් වගේ, මොකද්දෝ නිකන් අමුතු රටාවකට තමයි යන්නේ. වෙනදාට හිතලා කල්පනා කරලවත් කරන්න බැරි කේවල පරිසුද්ධියක් වගේ එකකින් අංග සම්පූර්ණ විදියට වැඩ කටයුතු සිද්ධ වෙනවා. කරලත් නෙමෙයි. කරලත් නෙමෙයි, නිකන් මගේම උත්සාහයෙන් කරුණත් නෙමෙයි. මම උත්සාහ නොකලත් නෙමෙයි. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු ක්‍රියාවලියක්, කතන්දරයක් ඉතින් කරගෙන කරගෙන යන්න. කරගෙන කරගෙන යනකොට තව තව මෙන්න මේ වැඩ කටයුතු ලේදෙනවා, එදිනෙදා කටයුතු කරනවා. නමුත් අර විදිහේ මොකද්දෝ විවේකයක්, සැනසීමක් රැකගෙන, එහෙම රැකගත්තේ නැත්නම් කැඹිරීමක් කියලා අපිට යොදන්න පුළුවන්. ඒක තමයි අපිට වෙහෙස පීඩාව. අන්නේ විවේකය, සැනසීම වැඩි වැඩියෙන් අත්දකින්න කියලා අපිට කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව ගරුතර ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව සහ පර්යංග භාවනාව කරමින් අවුරුදු දෙකක් පමණ නොකඩවා භාවනා කළත් මෑතකදී සිට වාඩි වී භාවනා කිරීමට සිත් නොදෙයි. දවසේ බොහෝ වේලාවක් සිහියෙන් සතියෙන් සිටිය හැකි. කෙලෙස් හඳුනා ගනිමින් ඒවා අනිත්‍ය බව දැනගෙන සතිය වඩමි. නැවත භාවනාවේ යෙදීමට අවශ්‍ය කමටහනක් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
කමටහන තමයි ජීවිතයෙන් භාවනාවක් කියලා හිතාගන්න. එතකොට ප්‍රශ්නයක් නැහැනේ. පරයංග භාවනාවක් නැති වුණාට ජීවිතයෙන් භාවනාවක් නම් ප්‍රශ්නයක් නැහැ. ඔහොම කරගෙන යනකොට අන්න සමහර විට ටික දවසකින් තේරෙනවා දැන් වැඩේ අවුල්. දැන් වැඩේ අවුල්. මොකද? සක්මන් පරයංග විදියට යෙදෙන්නේ නැති නිසා. ආ කමක් නැහැ. එදාට දන්නවනේ මොකද්ද කරන්න ඕනේ. එදාට ආපහු නැවතත් සක්මන් පරියන්කකින් අනුග්‍රහ කළ යුතුයි. නැත්නම් සමහර විට තේරෙනවා දැන් ඉස්සරට වැඩිය වැඩේ හොඳට යනවා. අවුලක් ඇත්තෙම නැහැ කියලා. ආ එහෙනම් ඒකත් ජයශ්‍රී මංගලම් කියලා කරගෙන යන තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ওই විදියට සක්මනක් පරියන්කයකට කාලයකට කම්මැලි වෙන්න පුළුවන්. කම්මැලි වුණාට අවුලක් නැහැ. එදිනදා ජීවිතයේ භාවනාවක් විදියට යනවා නම් කමටහන මාරු කරන එක නෙමෙයි වැඩේ. ඕකම තමයි කමටහන. ජීවත් වෙනවා කියන්නේම භාවනාවක් කියලා දිගට පවත්තන්. ගොඩ දිනට වර්ධින දේ තමයි අලුත් කමටහනක් ගන්න යනවා. ආයේ ඉතින් අර චක්‍රේ මුලේ ඉඳලා පටන් ගන්නවා. ආපහු මොන්ටිසෝරි පන්තියෙන් බැහැගෙන ගිහිල්ලා ඊට පස්සේ පළවෙනි නිවසරට ගිහිල්ලා ඕම 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 ගිහිල්ලා යන්ත ශිෂ්‍යත්ව පාසනාව විතරයි මේ කතාව කලුත් කමටහනක් කරගෙන ආපහු මොන්ටිසෝරි පන්තියට යනවා. ඉතින් හරියන්නේ නැහැ නේ. මේකම චක්‍රේ මම කැරකින්නේ කියලා තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මේකම තමයි වැඩේ. සක්මන් පරියන්ක කෙරෙන්නේ නැහැ කමක් නැහැ. මා කමක් නැහැ ජීවත් වෙනවා කියන්නේ භාවනාවක්. මේ කරනා කරනා වැඩේ භාවනාවක් විදියට කරන්න පුළුවන්. එහෙන් බැලුවොත් අන්න කලින්ට වැඩිය හොඳට වැඩේ වෙනවා කියලා හිතන්න පුළුවන්. දැනෙන්න පුළුවන්. එහෙම නැත්තම් සමහර විට ආපහු තේරෙනවා වැඩේ අවුල් වගේ නැවත සක්මනක් පරියන්කයක් කරොත් හොඳයි කියලා එයාම කියනවා. එයාම කියනවා මම නම් ගොඩක් කලාවට කරන්නේ නිකන් ඔහෙ ඉඳියොත් කෙරෙන්නේ නැහැනේ. ඒකින්ද ඔය කට්ටියක් මොකක් හරි වැඩසටහනකට වගේ ඒගොල්ලෝ හැම ඉතින් ඒගොල්ලෝ ඉඳ මට කරන්න සෙවෙනවා. ඔන්න ගිහිල්ලා සක්මනක් කරමු මෙහෙම කරමු කියලා ඒගොල්ලන් අතරන් ගිහිල්ලා සක්මන් කළා. ඉතින් මමත් සක්මන් කළා එනවා. අරගොල්ලෝ කො මොනව කරනවද දන්නේ අඩුම ගානේ මට විනාඩි 30 40ක් සක්මන් කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙනම් දැන් වාඩි වෙලා ඉමු කියලා. ඇවිල්ලා වාඩි වෙලා අන්න ඒගොල්ලොත් එක වාඩි වෙලා ඉන්නවා. ඒගොල්ලෝ ඇස්සල්ලා බලනවා කොයි වෙලාවෙ නැගිටීද හාමුදුරුවෝ නැගිටීද. ගානක් නැහැ මගේ පරියන්කේ මම වාඩි වෙලා ඉඳලා නැගිටිනවා. අරගොල්ලන්ගේ පිටින් තියලා තමයි මම කරන්නේ. මට අවශ්‍ය පමණ මම වාඩි වෙලා ඉඳලා නැගිටලා බලනකොට ආමුන් ටික අතරත් ඇඹරෙනවා, කකුල් දිග අරිනවා, බෙලි නවනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මොකක් හරි අනුග්‍රහයක් තියෙනවා නම් ඒකෙනුත් ලේසියක් පහසුවක් තියෙනවා. නැත්තම් ඒ විදිහට එපා වීමක් නොකිරීමක් වගේ තමයි මතුවෙලා ඉන්නේ. නොකරුණා කියන භාවනාවක් නම් නැවතිලා නැහැ හැබැයි. මේකයි වැඩි අර ෆෝමල් මෙඩිටේෂන් කියන පැත්ත විතරක් පොඩ්ඩක් නැවතිලා අඩු වෙලා තියුණාට දිගට පවතින භාවනාවක් තියෙනවා. අන්න ඒ භාවනාව පවත්වන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. නිරුස්පුතා මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
හොඳයි එහෙනම් මේ වෙලාව ලබා ගමු. ස්වභාවික ආරණ ප්‍රශ්න තියෙනවා. අතුසර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ලෙස. මන ස්වාමීන් වහන්සේ දෙවනි භාගයේ ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට මම නැවත වතාවක් ඔබ වහන්සේගේ දෙපාර්ණමෙන් ගෞරව පූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ජාතං භූතං සමුප්පන්නං කතං සංකත මද්දුවං ජරා මරණ සංඝාතං රෝග නීලං පබංගුරං ආහාර නෙත්ති පබවං නාලං තද විනන්දිතුං තස්ස නිස්සරණං සන්තං අතක්කා වචරං ධුවං අජාතං අසමුප්පන්නං අශෝකං විරජං පදං නිරෝධෝ දුක්ඛ ධම්මානං සංඛාරූප සමෝසුකෝති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බදායලා ඉන්න පින්නතුනි. එතකොට අපි ඉදිරියෙන් තියාගත්ත ඒ ඉති උත්තක පාළි කියන කොටසේ ඒ යම් යම් කොටස් ගණනාවක් පහුවෙලා දැන් දෙවනි කාණ්ඩේ අවසාන හරියට තමයි ලං වේගන එන්නේ. එතකොට ඒකේ ගත්තොත් භාග්‍යතුන් වහන්සේ පිළිබඳ යම්කිසි මතක් කිරීමක් වෙන කෙනෙක් කරනවා. අපි මේක මතක් කරන කාලේ මේ සම්බන්ධ වෙච්ච කට්ටියට මතක ඇති මේක මේ ආනන්ද හාමුදුරන්ගේ වචන නෙමෙයි. ඊළඟට උපාලි හාමුදුරන්ගේ වචන නෙමෙයි. ඒ වෙනුවට කුජුත්තරා ඒ උපාසිකාවගේ වචන කියලා තමයි සඳහන් වෙන්නේ. පොතේ නැතත් කට්ටිය කියන්නේ එහෙම තමයි. එතකොට ඒකෙදි හැම වෙලේම පටන් ගන්නෙ වෙන වචන කාණ්ඩකින් නිකන් කලාත්මක විදියට අන්න පටන් ගන්නවා. උත්තං හේතං භගවතා උත්තාරහතාති මේ සුතං. ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ විදියට ප්‍රකාශ කරන ලදී. ඒකාන්තයෙන් අරහතුන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරන ලදී. මා විසින් අසන ලදී මේ සුතං. ඉතින් ඔන්න විදියට තමයි මේ කාණ්ඩේ පටන් ගන්න. එතකොට මේ කාණ්ඩේ නොයෙකුත් පොඩි පොඩි දේශනා ගාථාවක් දෙකක් ওই විදිහේ දේවල් තමයි තියෙන්නේ. එතකොට මේ අද දවසට ඉදිරිපත් වෙච්ච දේ ගාථාව තමයි ඔය මම ඉදිරියෙන් තිබ්බේ. වැඩේ කියන්නේ මේකේ හැටියට මේකේ එක එක වචනෙට එක එක බණ බණ ගාණි කිව හැකියි. එහෙව් ස්වභාවයක්, එහෙව් අර්ථයක් සහිත ගාථාවක්. ඉතින් දවසෙන් කියලා ඉවර කරන්න ගියාම පොඩි අවුලකුත් එනවා. බලමු අපි ඉතින් කොහොම වෙයිද, දවසෙන් කියවේද, දවස් දෙකක් යයිද කියන එක අවිනිශ්චිත භාවය තියාගෙන අපි බලමු මේ මොකද්ද කියන්නේ, මොකද්ද මේ දේශනාව කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න. එතකොට මේ ඇහුවත් අමුතුම විදිහේ ආකර්ෂණයක්, අමුතු කියාපෑමක් මේ ගාථා කීපය තුළ තියෙනවා. අන්න ඒක කොච්චර අපේ ජීවිතයට ලං වෙනවද, මොකද්ද මේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කියලා අපි පොඩ්ඩක් පරීක්ෂා කරගමු. එතකොට ඒකේ මුලින්ම මේ ගාථා වලට එන්න කලින් භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. එතකොට මේ කරන ප්‍රකාශය දිහා බැලුවොත් මේක හරිම නිකන් අමුතු විදිහේ තර්කයක් වගේ දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. මොකද්ද මේ සඳහා වචන කීපයක් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි කියලා ආරම්භ කළා, මෙන්න මේ විදිහේ වචන ටිකක් කියනවා. මේ වචන ටික ඉස්සෙල්ලාම ඔලුවට දාගන්න ඕනේ, මේ කියන කතාව තේරුම් ගන්න. මොකද්ද කියන්නේ? ජාත භූත සමුප්පන්න කත සංකත. ඔන්න ඔය විදිහේ වචන පහක් ප්‍රකාශ කරනවා. ජාත කියන්නේ උපන්. ජාතං කිව්වහම උපන්දේ කියන අදහසින් තමයි තියෙන්නේ. ජාත එතකොට උපන්, භූත පහළ වුණු, සමුප්පන්න හටගත්, කත කත කරන ලද, සංකත සකස් කරන ලද. එතකොට ඔන්න ඔය විදිහේ වචන කිහිපයක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මොකද්ද කියන්නේ? මහණෙනි, මේ විදිහේ ජාත භූත සමුප්පන්න කත සංකත, මේ විදිහට උපන්, පහළ වුණු, හටගත් කරන ලද, සංස්කරණය කරන ලද මේ විදිහේ ස්වභාවයක්, මේ විදිහේ ගමනක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ ඉන්න ක්‍රියාවලිය පිළිබඳ තමයි කියන්නේ. මේකේ තියෙන උපන් ස්වභාවයක් තියෙනවා, පහළ වුණු ස්වභාවයක් තියෙනවා, හටගත් ස්වභාවයක් තියෙනවා, කරන ලද, සකස් කරන ලද ස්වභාවයක් තියෙනවා. එතකොට එහෙම වයේ වචන ටික අඳුනලා දීලා භාග්‍යතුන් වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරනවා. මේකෙම අනිත් පැත්ත, අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. අජාත, අභූත, අසමුප්පන්න, අකත, අසංකත. එතකොට මේ විදියට නූපන් ස්වභාවයක්, පහළ නොවූ ස්වභාවයක්, හට නොගත් ස්වභාවයක්, නොකරන ලද ස්වභාවයක්, සකස් නොකරන ලද ස්වභාවයක්. අන්න එතනින් තමයි මේ ප්‍රකාශය පටන් ගන්නෙ. මොකද්ද කියනවා? මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. නූපන්, පහළ නොව, නොකරන ලද, සකස් නොකරන ලද ස්වභාවයක් ඇත. නිකන් මහා නිකන් ස්ටේට්මන්ට් එකක්, ප්‍රකාශයක්, සිංහාවලෝකනයක් වගේ එකක් සිද්ධ කරනවා. මොකද්ද? අන්න මේ නූපන්, පහළ නොව, හට නොගත්, නොකරන ලද, සකස් නොකරන ලද ස්වභාවයක් ඇත. හරි, ඒ විදිහේ ප්‍රකාශයක් කළා කියනවා. එහෙම ස්වභාවයක් නැත්තං මහණෙනි, මෙන්න මේ විදිහට උපන්, පහළ වූ, හටගත්, කරන ලද, සකස් කරන ලද දෙයින් නික්මීමක් පනවන්න බෑ. අන්න මේ විදිහේ ස්වභාවයක් නැත්තං මේ අපි ඉන්න අයකින් නික්මීමක්, නිවනක් පනවන්න හැකියාවක් නැහැ කියන එක තමයි මේ කියන්නේ. එතකොට දැන් අපි මේ දන්නා ලෝකයක් තියෙනවා, මේ දන්නා පැවැත්මක් තියෙනවා. ඒකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් ඇත මහණෙනි. ඒ ඇතිහින්දම තමයි මේකෙන් නිවනක් පණවන්න පුළුවන්. එහෙම නැත්තං අන්න නිවනක් පණවන්න, මේ විදිහේ නික්මීමක් පණවන්න හැකියාවක් නැහැ කියන තර්කය තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට දැන් ඔය නිකන් හරියට මෙහෙම හිතමුකෝ. දැන් ඔය ක්වොන්ටම් කතන්දරේදී කියනවා නිකන් එනර්ජි ගැන කියනවා, ඩාර්ක් එනර්ජි ගැන කියනවා, මැටර් ගැන කියනවා, ඇන්ටි මැටර් ගැන කියනවා. එතකොට මේ අල්ලන්න බෑ මේක. හැබැයි මේ එනර්ජි තියෙන නිසාම තමයි ඩාර්ක් එනර්ජි පණවන්න පුළුවන්, මේ මැටර් තියෙන නිසාම තමයි ඇන්ටි මැටර් පණවන්න පුළුවන් කියලා. අන්න ඒ විදිහට මොකද්දෝ කතන්දරයක් ඒගොල්ලෝ කියනවා. හරිද? අන්න ඒ වගේ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේත් මෙහි කීමේදී කියන්නේ, මෙන්න මේ විදිහේ පැවැත්මක් තියෙනවා. මේකේ උපන් පහළ වුණු හටගත් කරන ලද සකස් කරන ලද ස්වභාවයක් තමයි මේ තියෙන්නේ. එතන මේකෙන් නික්මීමක් නිවනක් පණවන්න පුළුවන් වෙන හේතුවම තමයි මේ විදිහට නූපන් පහළ නොවු හට නොගත් නොකරන ලද සකස් නොකරන ලද ස්වභාවයක් තියෙන්න ඕනේ. තියනවා. එහෙම තියෙන නිසාම තමයි මේකෙන් නික්මීමක් නිස්සාරණයක් පණවන්න පුළුවන්. එහෙම නැත්නම් කවදාවත් නිවනක් ගැන කතා කරන්න බෑ. ඒකට මේක තියෙන නිසාම තමයි නිවනකුත් මතුවෙලා එන්නේ. නැත්තම් සංසාර පැවැත්මක් නිසාම තමයි නැවැත්මක් මතුවෙලා එන්නේ. මේ සංසාරේ නිසාම තමයි නිවනක් මතුවෙලා එන්නේ. හරි, ඒ විදිහේ කතාවක් තමයි මේ කියන්නේ. මේ විදිහට නූපන් පහළ නොවු හට නොගත් නොකරන ලද සකස් නොකරන ලද ස්වභාවයක් ඇත කියලා ප්‍රකාශයක් කළා කියනවා. එහෙම ඇති හින්දාම තමයි මේකෙන් නිවනක්. මොකෙන්ද මේක කියන්නේ? උපන් පහළ වුණු හටගත් කරන ලද සකස් කරන ලද දෙයින් නික්මීමක් නිස්සරණයක් පණවන්න පුළුවන් කියලා. අන්නේ විදිහට නිකන් මහා සිංහාවලෝකනයක් වගේ එකක් කරලා අන්න භාග්‍යතුන් වහන්සේ ඊළඟට මෙන්න මේ විදිහේ ගාථා කීපයක් ඉදිරිපත් කරනවා. ඒ ගාථා කීපෙදි තියෙන්නේ මෙන්න මේ කී වචනත් එක්ක තමයි මේ කියන්නේ. මොකද්ද කියනවා? ජාතං භූතං සමුප්පන්නං කතං සංකත මද්දුවං. මේ විදිහට දැන් අර කිව්ව වචනම තමයි පාවිච්චි වෙන්නේ. දැන් ජාතං කිව්වහම උපන් දේ, භූතං කිව්වහම පහළ වුණු දේ, සමුප්පන්නං කිව්වහම හටගත් දේ, කතං කිව්වහම කරන ලද දේ, සංකතං කිව්වහම සකස් කරන ලද දේ. එතකොට මේ කියන්නේ මොකද්ද? උපන් පහළ වුණු හටගත් කරන ලද සකස් කරන ලද මේ දේ අද්දුවන් අස්තිරයි. එතකොට දුවන් කියන වචනේ ස්ථිර කියන වචනේ ගත්තොත් අද්දුවන් කියන වචනේ තමයි එදෙන්නේ. ජාතං භූතං සමුප්පන්නං කතං සංකත මද්දුවන්. ඒ සංදි වෙලා අද්දුවන් කියන එක තමයි තියෙන්නේ. එතකොට උපන් පහළ වූ හටගත් කරන ලද සකස් කරන ලද මේ ස්වභාවය අස්තිරයි. ජරා මරණ සංඝාටං රෝග නීලං පබංගුරං. මේ ජරා මරණයෙන් වේලනාලද ස්වභාවයක් මේක තුල තියෙනවා. මේ උපන් පහළ වුණු හටගත් කරන ලද සකස් කරන ලද දේ තුල ජරා මරණයෙන් තමයි මේක ගැට ගහලා වෙලලා තියෙන්නේ. රෝග නීලං, රෝගයන්ට කැදැල්ලක් වගේ. නිකන් කැදැල්ලක් වුහම නිකන් අන රෝගයන්ට කැදැල්ලක් වගේ තමයි මේ දේ. මෙන්න මේ ජාත භූත සමුප්පන්න කත සංකත ස්වභාවය. පබංගුරං, බංගුර කිව්වහම බිඳෙන සුළු. පබංගුරං කිව්වහම ලෙහෙසියෙන් බිඳිලා යනවා. මේ කය බිඳෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. බිඳුනට පස්සේ අයියෝ බලන්නකෝ මේ මිනිස්සයා හොඳට ඉන්දියා මේ මිනිස්සයා මේ කොහොමද මෙහෙම වුණේ මේ මිනිස්සයා කිව්වට වැඩක් නැහැ. හරි, ලෙහෙසියෙන් බිඳෙන අසුළු ස්වභාවයක් කියනවා. භාග්‍යතුන් වහන්සේ විතක කියනවා මේක නිකන් හරියට නිකන් මේ කය බිත්තර සිවියක් වගේ. එතකොට මේ වගේ කයක් තියාගෙන කෙනෙක් අන්න යම් කිසි විදියක නිරෝගී භාවයක් ප්‍රකාශ කරනවා නම් උගේ මෝඩකමක් හැරෙන්න වෙන මොකද්ද ඒ කියලා කියනවා. මේ බිත්තර ගෙඩියක් වගේ කයක් තියාගෙන මේකේ නිරෝගී භාවයක් ප්‍රකාශ කරනවා නම්, එතකොට පබංගුරං මේ විදියට ලෙහෙසියෙන් බිඳෙන අසුළු ස්වභාවයක් තියෙනවා, රෝගවලට කැදැල්ලක් වගේ, මේ විදියට ජරා මරණ සංඝාටං ජරා මරණයෙන් වෙලලා තියෙනවා. ආහාර netti පබවං නාලං තද බිනන්දිතු. ආහාර netti පබවං, මේ විදියට ආහාර තෘෂ්ණාව ප්‍රබවය කොට මේක තියෙනවා. එතකොට ආහාර කිව්වහම කෙනෙක්ට සාමාන්‍යයෙන් මතුවෙන්නේ ඔය හපලා විකලා ගිලින ආහාර වගේ අදහසක් තමයි ගොඩ දෙනෙක්ට මතුවෙන්නේ. නමුත් ඇතර මේ දහමට අනුව ආහාර වර්ග හතරක් තියෙනවා. අපි මේ පිරිසටම ඕක වෙන් වෙන්ව එකින් එක දේශනා කළත් තියෙනවා. මේ විදිහට කබලින්කාරා ආහාර කියලා මේ කානවා, බුදිනවා, ගිලිනවා වගේ කියන්නේ ඒ ආහාර පාවිච්චි වෙන එකකුත් තියෙනවා. ඊට පස්සේ තව තව ආහාර වර්ග හතරක්, තව ආහාර වර්ග තුනක්, ඔක්කොම හතරක් මේ දහමේ පනවනවා. එතකොට ඒ ආහාර වර්ග මොනවද කියලා ගත්තොත් අර විදිහට ස්පර්ශ ආහාරයක් ගැන, ඊට පස්සේ මනෝ සංචේතනා කියලා ආහාරයක් ගැන, හිතවිලි, මනෝ ෆැන්ටසි, ඒ ආහාර, ඊට පස්සේ අර විදිහට විඥාන ආහාරය ගැනත් කියනවා. මේ ඔක්කොම මනසේ ස්වභාව ගැන කියන්නේ. එතකොට මනසටත් ආහාර ඕනේ. සාමාන්‍ය ඔය පොඩි දරුවෙක් අලුත ඉපදුනහම එයාට අම්මාගේ තාත්තාගේ සෙනෙහස ලැබුණේ නැත්තම් මනුස්ස ස්පර්ශයක් ලැබුණේ නැත්තම් එයාව කොරවෙලා මැරිලා යනවා ටික දවසකින්. එහෙම එක්ස්පෙරිමන්ට් එකකුත් කරලා තියෙනවා ඇත්තටම. ඒ පරීක්ෂණයේදී රෝ මොකද්ද අලුත් උපන් දරුවෝ කට්ටියක්ව දෙමාපියෝ බලාගෙන තව කට්ටියක්ව රොබෝලා බලාගෙන. අනේ අර රොබෝලා බලාගත්ත දරුවෝ ටික දවසකින්ම කොරවෙලා මේ සමහරු මැරිලා ගිහිල්ලා විකෘති වෙලා ගිහිල්ලා. ඉතින් පරීක්ෂණේ පරක් නවත්තනකොට පරක්කු වැඩි. ඒ මොකද අර ආහාර මෙයා කයෙන් විතරක් නෙමෙයි කිරිපෙව් අඩි විතරක් හරියන්නේ නැහැ. අර මනෝ සංචේතන ආහාරය, ස්පර්ශ ආහාරය, විඥාන ආහාරය ඒවත් අවශ්‍යයි මේ පැවැත්ම සඳහා. එතකොට ඒව නැති වුණ ගමන් අන්න මොකද වෙන්නේ, මේ ආහාර නෙත්‍ය ආහාරයට යම් කිසි ප්‍රභවයකට ඇති ස්වභාවය නැති වුණ ගමන් ඔන්න මොකද කරන්නේ, මැරිලා විනාශ වෙලා යනවා. එතන මේ ආහාර නෙත්‍ති පබවන් මෙන්න මේ විදිහට මේක ආහාරය ප්‍රභවයකට, ආහාර තෘෂ්ණාව ප්‍රභවයකට තියෙන දෙයක්. ඔය කෑම වේලක් වුණත් වේලක් දෙකක් මග ඇරුණට පස්සේ මුලින් කෙඳිරි ගානවා, ඊට පස්සේ බඩු පොළවේ ගහනවා, අන්තිමට වටපිටාවේ ඉන්න එකෙක් හරි කන්න පුළුවන් ගානක් මතුවෙලා එනවා. මේක බොහොම පැහැදිලි. ඔය කබලින්කාර ආහාරය වුණත් බඩගින්න වුණත් උග්‍ර වෙනකොට කරන්න බැරි දෙයක් නැහැ, කරන්න බැරි දෙයක් නැහැ. මොකද හේතුව අර තියෙන වෙහෙස පීඩාව. මම කියන්නේ අර කියන්නේ ඉබේ කෙන්දිරි ගෑවෙන ලෙඩකී බඩගිනි කියලා කියන්නේ. අන්න මේ කොච්චර ලෙඩක් මුකුත් නැති වුණත් බඩගිනි විපාස කියන ලෙඩේ මේක තුල තියෙනවා. ඇසිකිලි කැසිකිලි කරනවා කියන, මලමුත්‍රා පිට කරනවා කියන ලෙඩේ මේක තුල තියෙනවා. එතකොට සඳහන් වෙනවා මේ දහමේ ඔය ගිරිමානන්ද එහෙම ලෙඩ කියාගෙන යනවා, අන්න අරක තියෙනවා, මේක තියෙනවා, මේ රෝගේ තියෙනවා, කැන්සර් තියෙනවා, මේ විදියට මලබද්ධය තියෙනවා, ඔය එක ඒවා කියාගෙන කියාගෙන ගිහිල්ලා අන්තිමට නවත්තන්නේ කොහෙන්ද? අන්න ඔය විදියට මේ බඩගිනි පිපාස, ඊළඟට අර විදියට මලමුත්‍රා පහ කිරීම, අන්න ඒ ලෙඩේ හරි තියෙනවා. අන්න අවම ලෙඩේ ඔය බොහෝ ආයුෂ තියෙන නිරෝගී අවදි පිළිබඳ සඳහන් වෙනවනේ. ඒ වගේ අවදිවලදීත් මේ ලෙඩෙන් සුවවීමක් නැහැ. මොනවාද? බඩගිනි පිපාස, මලමුත්‍රා පහ කිරීම, ඒ ටික තියෙනවා. එතකොට මෙන්න මේ විදිහේ ස්වභාවයක්, මේ විදිහේ ආකාරයක් මේ කයේ තියෙනවා. මේ ලේව මොනවාදෝ ස්වභාවයක් ලෙඩක් තියෙනවා. ඉතින් එන්නේ විදිහේ කතන්දරයක් තමයි මේ කියන්නේ. මේ විදිහට මෙන්න මේ ආහාර තෘෂ්ණාව ප්‍රභවය කොට තමයි මේ කය පවතින්නේ. බඩගින්නේ වැටිලා ඉන්න කෙනෙක් බොහොම කෙඳිරි ගගා බොහොම අමාරුවෙන් ඉඳලා අන්න බත් ටිකක් මොනවා හරි ටිකක් බඩට වැටුණාම අන්න පණ ගහලා එන හැටි බලන්න ඕනේ. ඊට පස්සේ අර ශක්තිය ඇවිල්ලා කතා බල කරන්න පටන් අරන්, දඟලන්න පටන් අරන් වෙනස් වෙන විදිය බලන්න ඕනේ. එතකොට ආහාර තෘෂ්ණාව ප්‍රභවය කොට මේක තියෙනවා. දැන් ඔන්න එක එක ඒවා ස්වභාව ගොඩක් කිව්වා. ජරා මරණයෙන් වෙලනා ලද ස්වභාවයක්, රෝගයන්ට කැදැල්ලක් වගේ, පහසුවෙන් බිඳෙන සුළු පබංගුරන්, ආහාර නෙත්ති, මේ ආහාර තෘෂ්ණාව කියන එක ප්‍රභවය කොට මේක තියෙනවා. අන්න භාග්‍යතුන් වහන්සේ දැන් මෙහෙම විස්තරයක් කියලා අපිට යම්කිසි අවවාදයක් කරනවා. මොකද්ද? නාලං තදබි නන්දිතු, මෙහි සතුටු වීම, මෙහි හිත්බැඳවීම නුසුදුසුයි. නාලං තදබි නන්දිතු, මොකද හේතුවන් අර ආදීනව ටික ඉස්සෙල්ලා කියාගෙන ආවා. මේ විදිහේ ස්වභාවයක් මේකේ තියෙනවා නම් මේ ජාත භූත සමුප්පන්න කත සංකත දේ ඒ තුල සතුටු වීමක්, එහි හිත්බැඳවීම සුදුසු නැහැ. සුදුසු නැති වෙන්න හේතුවම තමයි සතුටු වුණ ගමන්, හිත්බැඳව ගමන් අර කී මරගාත ටික ඔක්කොම අපේ ඇඟේ වැටෙනවා. ආයකට සතුටු වුණා කියන්නේ ජරා මරණයෙන් වෙලනා ලද ස්වභාවයට සතුටු වුණා වගේ. ඒකට හිත්බැඳා කියන්නේ මේ රෝගයන්ට කැදැල්ලක් වූ දෙයකට හිත්බැඳා වගේ. ඒකට හිත්බැඳා කියන්නේ මේ පබංගුර ලෙහෙසියෙන් බිඳෙන සුළු දෙයකට හිත්බැඳා වගේ. ඒකනේ අර පියා කියන්නේ. පියා කියන්නේ මොකද්ද? මේ විදිහට බිඳුනු පසුව අමතක කළ නොහැකි නම් සිතේ, බිඳුනු බඳුන් කුමකට රැක ගන්ද ආදරින් කියලා කියනවා. බිඳෙන ස්වභාවයක් තියෙනවා. ඒතර ඒකට හිත් බැඳලා පස්සේ බිඳිලා ගියාට පස්සේ ওই කියන සින්දු හරියන්නේ නැහැ. එතකොට බලන්න ඕනේ බිඳිලම් බලන්න ඕනේ කොහොමද කතන්දරේ කියලා. අන්න මොකද හේතුව? ඒකේ සතුටු වුණා, ඒකට සිත් බැඳා. සිත් බැඳලා පස්සේ ඔය සින්දු කියන විදිහට ඕවා අමතක කරන්න අමාරුයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරි, එහෙම කියලා මේ විදිහට නාලං තද බිනන්දිතු, මේකේ සතුටු වෙන්න එපා, මේකේ සතුටු වීම නුසුදුසුයි, මේකේ හිත් බඳින්න එපා, මේකේ හිත් බැඳීම නුසුදුසුයි කියලා යම්කිසි අවවාදයක් වගේ කළා. ඊට පස්සේ ඔන්න එතනින් එහාට තව ටිකක් මඟ පෙන්නනවා, පාර පෙන්නනවා. තස්ස නිසරණං සන්තං අතක්කා වතරං දුවං. අන්න එයින් නික්මීමම ශාන්තයි. මෙන්න මේ කී ස්වභාවයෙන් නික්මීමම ශාන්තයි. අතක්කා වචරං දුවං. මේ විදිහට තර්කයට වචනයට හවු වෙන්නෙත් නෑ ඒක. දුවං දැන් අන්න අද්දුවං කියලා කලින් කිව්වා, දැන් කියනවා දුවං ස්ථිරයි. දැන් මේ අතක්කා වචරං කිව්වහමත් ඒක හරි හරියට අපේ ප්‍රතිපදාවටත් ගැළපිලා එනවා. සාමාන්‍ය අපි ගත්තොත් දැන් මේ යෙදෙනා භාවනාව කරනා භාවනාව පිළිබඳ කටයුතු කරගෙන යනකොට මුලින් හරියට නිකන් තර්කයට අහු වෙනවා වගේ කියලා තේරුණාට මොකද ටික දවසක්ම යනකොට මේක නිකන් හරි තර්කයට අසු නොවන ගතියක් තේරෙනවා. එතකොට ගොඩ දෙනෙක් ඇවිල්ලා කියනවා බලන්න ඔබ වහන්සේ මේ කියන ඒවා මේ වද කියන එක හෙට වෙනස් කරනවා, හෙට කියන එක අනිද්දාට වෙනස් කරනවා, මේ කියන එක මේ පටලවනවා කියලා කියනවා. ඉතින් පැටලීමම තමයි ස්වභාවය. ඔය කියන කතන්දරේ මේක මේ විදිහට තර්කයට අහු වෙන්නේ නැහැ. ඒ අහු නොවෙන නිසාම තමයි මේ ප්‍රතිපදාව හරිම නිකන් ආකර්ශනීය දෙයක් බවට පත් වෙන්නේ. කරලාම බලන්න ඕනි. මේකේ ශිල්පයේ දියුණු කරගෙනම බලන්න ඕනි. එහෙම නැති වුන්ට අපි ඉතින් ඔලොක්කුවට hina වෙනවා. ඈ ඒ විදිහට නිකන් හින් පාස් කරනවා. ඒක තමයි වැඩේ. ඒකම තමයි අපේ ජොලිය තියෙන්නේ. මොකද බජාර් එකට එන්න ඕනි. බජාර් එකේ කට්ටියට තමයි තේරෙන්නේ. මම නෙමෙයි කියන්නේ, ඔය භාග්‍යතුන් වහන්සේ කියන්නේ. බජාර් කියන වචනේ නම් කියන්නේ නැහැ ඉතින්. වෙන වචනයක් කියන්නේ. අර මොකද්දෝ කොහෙදෝ යන මේ වෙන ආගමක පැවිද්දෙක් ඇවිල්ලා කියනවා, අහනවා මේ භාග්‍යතුන් වහන්සේ මට ආරක කියලා දෙන්න පුළුවන්ද කියලා. මොකද්ද එකක් එයාට මේ දැනගන්න ඕනේ එකක්. ඒකක් දැනගෙන ලෝකේ ඉතුරු ටිකක් කාගෙන කාගෙන යන්න පුළුවන් කියන අදහසින් තමයි මේ අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒවා එහෙම කියලා දෙන්න බෑ, බජාර් එකේ කට්ටියට විතරයි. ආ එනවනම් මොකද කරන්න ඕනේ? ආ එනවනම් එහෙනම් දවස් 3කට විතර ඇවිල්ලා නැවතින්නකෝ ආරන්නේ. නෑ දවස් 3 ආවට පස්සේ කියනවා දවස් 3ක් මදි. මාස සතියක් දෙකක් නැවතින්නකෝ ආරන්නේ. ඒ ආවට පස්සේ කියනවා මාස දෙක තුනක් නැවතිලා බලන්නකෝ ආරන්නේ. ඊට පස්සේ දිගටම ඉඳලා බලන්නකෝ ආරන්නේ. ඈ ඊට පස්සේ මේ විදියට පඬු බලාස වෙලා බලන්නකෝ. පඬු බලාස කියන්නේ අර පඬු පැහැඳගත් ගිහි කෙනෙක්. පඬු බලාස වෙලා බලන්නකෝ. ඊට පස්සේ සාමනීර පැවිද්දෙක් වෙලා බලන්නකෝ, උපසම්බදා වෙලා බලන්නකෝ කියලා ඕ විදියට ඕම ඕම ටිකෙන් ටික මේ තැනැත්තව අර බජාර් එකට ආවම තමයි මේක කියලා දෙන්නේ කියන අර්ථෙන් අරගෙන යනවා. අරගෙන යන අන්තිමට මේ මිනිස්සයා ඇවිල්ලා නතරත් වෙලා, පණ්ඩු බලාසත් වෙලා, ඊට පස්සේ පැවිදිත් වෙලා, උපසම්පදත් වෙලා. අන්තිමට ඕම අවුරුදු ගාණක් ගෙවුනාට පස්සේ ඇවිල්ලා කියනවා අරක ඕන්නේ නෑ මට. රහව ප්‍රශ්නේ ඒකට උත්තර ඕන්නේ නෑ. ඒක ඕනේ නෑ කියලා භාග්‍යතුන් වහන්සේ අර පැවරුමෙන් නිදහස් කරනවා. නෑ මොකද්ද අර අහපු මේක හොයාගෙන ආවේ මොකද්ද ඔය එකක්. අන්තිමට මෑන්ගේ ප්‍රශ්නෙත් එක්ක ඉලක්කෙත් එක්ක නැති වෙලා ගිහිල්ලා අන්තිමට කියනවා ඇවිල්ලා ඕනේ නෑ ඒක. ඕනේ නෑ. දැන් ඔය භාවනාවට එන කට්ටියත් ඒ වගේ තමයි. මොකද්ද එකක් හොයාගෙන එන්නේ. එක එක ඒවා අමුතු අමුතු ඒවා හොයාගෙන එනවා. ඉතින් එනකොට කියනවා හරි හරි දෙන්නම් එන්නකෝ බබාට ඔය කියන ජාතියෙම එකක් හොයලා දෙන්නම් එන්නකෝ කියලා කතා කරගෙන යනවා. යනගෙන ගිහිල්ලා ඔය මොකක් හරි වැඩක් දෙනවා. වැලි කොට්ටයක් හරි තියෙනවා. නැත්නම් මේ අතරමැග එනකොට මේ කව කූඩැල්ලෙක් කනවා. තරමේ ලේ පිර ගිහිල්ලා නිකන් අර මාසේ මාරු වුණා වගේ ලේ පෙරාගෙන එනවා. වැලි කොට්ටේ තියාගෙන කෙඳිරි තියාගෙන එනවා. අන්තිමට කියනවා ඕනේ නැහැ මට. ඕනේ නැහැ. ඔය ඕනේ නැහැ මේ ලැබිලා තියෙන එක හොඳටම ඇති වැඩිත් එක. තාම මුකුත් ඕනේ නැහැ හම්දුරුනි. මුකුත් ඔයඩ වැඩ කටයුතු මුකුත් නොදී ඉන්න පුළුවන් නම් වෙනමුකුත් හොයන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මට යහපත් කියලා අන්න ඒදී ඒ කතාවක් ඔය සතියට දෙකට ගොඩ දෙනෙක් කියනවා. සමහර කෙනෙක් එන්නේ නිකන් මේ ලෙව කාගෙන එන්නේ. ලෙව කාගෙන එනකොට මට තේරෙනවා මොකද්දෝ අවුලක් තියෙනවා. මූ මෙච්චර ලෙව කාගෙන එන හේතුව. ඉතින් මොකද කරන්නේ දවස් දෙකක් තුනක් යනකොට යම් යම් පොඩි වැඩක් තියෙනවා වැඩි ටිකක් හරි මොයි කියලා. ඉතින් මමත් ගිහිල්ලා මටත් ඉතින් ඕක කරගන්න නැතුව ඉන්න බැරි ලෙඩකුත් තියෙනවානේ. ඕ ඉතින් වැලි කොට 10ක් විතර උඩට ඇද්දට පස්සේ අර සම්පූර්ණ අර සද්ධාව නැත්තරම නැති වෙලා ගිහිල්ලා. ඉතින් අර වටපිටාවේ ඉන්න කට්ටිය පවා අහනවා සයින්නාස අර මේ ආවේ එන සද්ධාවේනේ සයින්නාස දවස් 3යි ගියේ මොකද මේ වෙලා තියෙන්නේ මේ මනුස්සයාට. මම කව බලන්න මාස ගාණක් යන්න තියෙන චක්‍රයක් අපි ෂෝට් සර්කිට් කරා. ෂෝට් සර්කිට් කරේ කොහොමද? එක දවසක් වැලි කොට 10ක් ඇද්දුවා, සම්පූර්ණ අර්ග ගිහිල්ලා අර සද්දාව සුණු විසුණු වෙලා ගිහිල්ලා අන්න චක්‍රේ අග කෙරවලට වැටිලා. අග කෙරවලට වැටිලා හොඳයි, හොඳක් විදියට බාර ගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ විදිහේ ක්‍රියාවලියක්, මේ විදිහේ ස්වභාවයක් තමයි තියෙන්නේ. මුදොර මේක තර්කයට අහුවෙන්නේ නැහැ. මේක කරලම් බලන්න ඕනේ. නොකරන කෙනාට තේරෙන්නේ නැහැ. ඌට තේරෙන්නේ නැති බව කියමින් අපි නිග්‍රහ කිරීමකුත් කරනවා. කරලම තේරුම් ගන්න ඕනේ. කරලා කියන්නේ මේ භාවනාවක යෙදিলা. මේ කියනේව පරස්පරයි. ඈ මේ විදිහට මේ අපි කියනවා මොනවද? මේ කාමයන් වේවැන් දුරස් වෙන්න ඕනේ. මේ කාම හිතිවිලි වගේ ඒවා නරක දේවල්, හොඳ නැති දේවල්, මේ ලිංගිකත්වයේ පිළිබඳ හිතිවිලි වගේ දේවල්, හොඳ නැති දේවල්, කොහොම ලෝක සම්මතයක් තියෙනවා දහමට අනුවත් හරි. නමුත් භාවනා කරන්න ගියපු කෙනෙක්ට, භාවනා කරන්න ගියපු කෙනෙක්ට යම් කිසි මට්ටමක් පැනනට පස්සේ අපි ආයෙත් කියනවා ඔය එන්නේ එකට එන්න දෙන්න. ලිංගිකත්වයේ පිළිබඳ සිතුවිලි වේවා, තරහ සිතුවිලි වේවා, අතීත මතක වේවා, මේ ඔක්කොම එක මීටර තියලා මේ භාවනාවකට, විපස්සනාවකට මේක යම් කිසි විදිහක ඉන්ධනයක් බවට පත් වෙනවා. එතකොට අහනවා මේ හාමුදුරනේ මේ නරක සිතුවිලිනේ, මේ නරක සිතුවිලිත් එක්ක මෙහෙම මේ ඒ වගේ ඒවා එන්න දෙන එක හොඳයිද? මේ හොඳ සිතුවිලි නම් කමක් නැහැ. නෑ නෑ එහෙම නෑ. ওই විදියට හොඳ සිතුවිලි කිව්වත් නරක සිතුවිලි කිව්වත් ඔක්කොම සිතුවිලි සිතුවිලිම තමයි. දැන් මේ විදිහට ඒ වගේ මැට්ටමක් පැන්නට පස්සේ ආයේ හොඳක් නරකක් මුකුත් නැහැ. මුකුත් නැහැ. ඒ වෙනුවට මේ සියල්ල යම් කිසි විදියක මේ කරන භාවනාවකට, ප්‍රතිපදාවකට යන්න නිකන් ඉන්ධන වගේ. එනේ එන දර කැබැල්ල කඩලා කඩලා අර සිහිය නැවති ගින්නට දානවා. ආයේ අර දරද මේ දරද, මේක දුම් ගහන දරද්ද පත් වෙන දරද්ද වැඩක් නැහැ. ඕක දාලා දැම්මම පත් වෙලා යනවා. පත් වෙලා යනවා. අර වෙන්දට මේ විදිය දේවල් වැඩි ආකර්ෂණයකට ගන්න එපා, මේ වගේ දේවල් ඔස්සේ හිත පවත්වන්න එපා කියලා පටන් ගත්ත දහමම අන්න අනිත් පැත්තට කැරකෙනවනේ. දැන් ඕන එකක් එන එකක් ඒක තවත් ඉන්ධනයක් විතරයි. මේ ප්‍රතිපදාවෙම කොටසක් විතරයි. මොකද හේතුව අන්න භාවනාවකදී යම් කිසි මට්ටමක් ඉඩක් පැනනට පස්සේ ඔය දේවල් ඔක්කොම එකට තියලා තමයි කපල කපල දාන්නේ. නැත්තම් මේ ප්‍රතිපදාවට තියලා මේ විදියට පුහුණු කරන්නේ. ඉතින් ඒක තේරුම් ගත්තේ නැත්තම් ගොඩක් වෙන්නේ මොකද්ද? මේ අනේ මේ වගේ සිතුවිලි එන්න හොඳ නෑ, මේ වගේ ඒවාට බයයි, මේ වගේ දේවල් ආවොත් ඔක්කොම ඉවරයි කියන එක අන්න හිතාගෙන දඟලගෙන අන්න මොකද්දෝ හිර කර ගැනීමක් කරගන්නවා. ඉතින් මොකද වෙන්නේ? හිර කරගත්තාම එතනින් ප්‍රතිපදාවත් හිර වෙනවා. පැහැදිලි ලෙස හිර වෙනවා. සමහර කට්ටියගේ දවස් ගාණක් හිර වෙනවා. සමහර කට්ටියගේ සති ගාණක් හිර වෙනවා. සමහර කට්ටියගේ මාස ගාණක් හිර වෙනවා. සමහර කට්ටියගේ අවුරුදු ගාණක් හිර වෙනවා. මොකද හේතුව අන්න එතනින් එහාට ගමනක් නැහැ. මොකද කමටහන සුද්ධුුනේ නැහැ. ඒකත් කරපු කෙනෙක්ගෙන් අහගෙන සුද්ධ කරගන්න ඕනේ. පොත් කියවපු කට්ටියගෙන් සුද්ධ කරගෙන නැත්නම් ඔය එහෙ මෙහෙ YouTube channel වලින් සුද්ධ කරගෙන හරියන්නේ නැහැ. ඒ වෙනුවට භාවනාවක් කරපු කෙනෙක් පිළිබඳ අන්න යම් කිසි අදහසකින් කමටහන සුද්ධ කරගෙන කරගෙන යන්න ඕනේ. අන්න අර විස දල සහිත අර විස ගෝර කියලා අපි සලකපු මේ හිතවිලි හැඟීම් වගේ දේවලුත් තවදුරටත් විස නැති වුණාට පස්සේ අන්න මොකද වෙන්නේ? දෙයක් නැහැ. ඕක ඉගෙන ගන්න පුරා රීලාවගෙන් ඉගෙන ගන්න පුළුවන්. රීලාව කියලා දෙනවනේ ඔය පාඩම. දැන් මෙහෙ ඉන්නවා මේ වනාන්තරේ අර නිකන් බුල්ඩෝසර් වගේ නිල් දම්පාට වෙච්ච ගෝනුස්සෝ ඉන්නවා. උන් සාමාන්‍යයෙන් එන්නෙත් නෑ එළියට. ওই මහා වර්ෂාවකට උන්ගේ ගෙවල් දොරවල් යට වුණාට පස්සේ උස්ම ගන්න බැරි වුණාට පස්සේ ඔන්න එලි බහිනවා. එලි බැසට පස්සේ නිකන් බුල්ඩෝසර් වගේ යන ওই පාර දිගේ යනවා නිල් දම්පාටයි. ඉතින් මහා ගෝනුස්සා අම්මෝ කෑවත් ඉවරයි කියන අර්ථෙන්නේ බලන්නේ. රිල්ලවට ඕවා ගානක් නැහැ. ඔය මහරිල්ලව මොකද කරන්නේ? එහෙට මෙහෙට පොඩි වෙට්ටුවක් දෙකක් දාලා අර පස්ස පැත්තේ උගේ විස දලේ තියෙන්නේ. ඒක කඩනවා. කැඩුවට පස්සේ මොකද වෙන්නේ? කැඩුවට පස්සේ තින් ගෝනුස්සාගේ කනන්දරේ එතනින් ඉවරයි. ඊට පස්සේ ඉන්නේ මොකෙද්ද? ඊට පස්සේ ඉන්නේ කකුලුවෙක්. ඊට පස්සේ බර 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 ගාලා අන්න අඹරලා දානවා. ආයි කකුලුමස් ඉතින් එහෙම ලේසියෙන් හම්බ වෙනවයි කියලා අන්න ඇදලා දානවා. එතකොට ওই විස දලේ තියෙනකන් තමයි ඔය හිතවිලි, ඔය හැඟීම් වගේ දේවල් මහා ලොකු ප්‍රශ්න බවට පත් වෙන්නේ. නමුත් යම්කිසි මට්ටමක් ඉක්මුවාට පස්සේ යන්න මොකද වෙන්නේ? ඒවා තවදුරටත් අර විස නසලා තියෙන. විස ගෝරයි කියලා තාමත් හිතෙනවා. අර ගෝනුස අඬු දස් විහිදාගෙන තාම දඟලනවා, දඟලුවට මොකද විසදලේ නෑ, විසදලේ නෑ. මේ විශ්වාසය තියාගෙන කරගෙන යාමක් අවශ්‍යයි. ඉතින් ඔන්න ඔය විදිහට මේ තර්කයට අසු වෙන්නේ නැති ස්වභාවයකුත් මේ තුල තියෙනවා. දුහං අන්න අමුතුම වචනේ. මේ දහම තුල අස්තිර කතාව නම් අපි කොතෙකුත් අහලා තියෙනවනේ. අනිත්‍යයි 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 කියලා අහලා තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දි ප්‍රකාශ කරනවා ස්ථිරයි, දුවං ස්ථිරයි, මේ විදිහට නිත්‍යයි කියලා. මොකටද කියන්නේ? අන්න අර කී අජාත අභූත අසුම් අසමුප්පන්න අකත අසංක එන්නේ ස්වභාවය ගැන තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා අජාතං අසමුප්පන්නං අශෝකං විරජං පදං. මෙන්න මේ දුවං කියන මේ ස්වභාවෙත් එක්ක අන්න කියන අජාතං නූපන් අසමුප්පන්නං නොහටගත් අශෝකං විරජං පදං. ශෝක නැති, කෙලෙස් රජස් නැති, මෙන්න තියෙනවා ආරක්ෂිත ස්ථානි, මෙන්න තියෙනවා මෙන්න මේකී නියම නිවන, නැත්තං මේකී විවේකය. නිරෝධං නිරෝධෝ දුක්ඛ ධම්මානං සංඛාරූප සම්මෝසුඛෝති. මෙන්න මෙතනදී මේ දුක්ඛයන්ගේ නිරෝධයක් තියෙනවා, දුක්ඛයන්ගේ නැතිවීමක් තියෙනවා. සංඛාරූප සම්මෝසුඛෝති, මෙන්න මේ විදිහට සංස්කාරයන්ගේ සංසිඳීමම සුවයක් සැපතක් බවට පත් වෙනවා කියලා. මේ විදිහට බොහෝම අර්ථවත් බොහෝම හරවත් සති ගණනක් වුණා සාකච්ඡා කරන්න පුළුවන් විදිහේ ගාථාවක් දහම් කොට්ටාසයක් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. නැවත නැවත අන්න ප්‍රතිරාව නගන්න පුළුවන් විදිහේ ගම්භීර කොටසක් තමයි ඉදිරිපත් වෙන්නේ. මොකද්ද? ජාතං භූතං සමුප්පන්නං කතං සංකත මද්දුවං ජරා මරණ සංඝාතං රෝග නීලං පබංගුරං ආහාර නෙත්ති පබවං නාලං තද බිනන්දිතුං තස්ස නිස්සාරණං සන්තං අතක්කා වචරන්දුවං අජාතං අසමුප්පන්නං අශෝකං විරජං පදං නිරෝධෝ දුක්ඛ ධම්මානං සංඛාරූප සමෝසුකෝති. ඔන්න දීපු අර්ථයේ ඔන්න කියපු කතන්දරේ. එතකොට මෙතන අර විදිහට දෙපැත්තක් තමයි සංසන්දනය කරන්නේ. ජාතං භූතං සමුප්පන්නං කතං සංකතං. ජාත භූත සමුප්පන්න කත සංකත කියන ස්වභාවය සහ අජාත අභූත අසමුප්පන්න අකත අසංකත කියන ස්වභාවය. මේකෙන් එකක් අද්ධුවං අස්තිරයි, එකක් දුහං එකක් ස්තිරයි. ඊට පස්සේ අනිත් පැත්තෙන් කියනවා මේ විදිහේ ජාත භූත කත සංකත සමුප්පන්න දෙයක් තියෙනවා නම් ඒකෙන් නික්මීමක් විදිහට නිවනක් විදිහට අජාත අභූත අකත අසමුප්පන්න අසංකත මේ විදිහේ ස්වභාවයක් අන්න තියෙනවා. ඒ විදිහේ පැනවීමක් කරන්න පුළුවන්. ඒ විදිහේ පැනවීමක් නිසාම තමයි මේ යන්නා වූ සංසාර ගමණයෙන් නිවීමක් නික්මීමක් පණවන්න පුළුවන් වෙන්නේ කියලා ඔන්න ඔය විදිහට මහා ගැඹුරක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ප්‍රකාශ කරනවා මේ ගාථා කීපය තුළ. එතකොට දැන් මේක යම් පමණකට පැහැදිලි වුණා නම් මෙතන තියෙනවා හරිම අමුතු විදිහේ වැදගත් කොටසක්, නැත්නම් වැදගත් දෙයක්. ඒක නැවත නැවත මතක් කරන්න, හයිලයිට් කරන්න වටිනවා. මොකද්ද මේ දේ? ඔන්න අපි හිතමු දැන් මෙන්න මේකී පැහැදිලි කිරීම මේ විදිහට සරලව අපි කියමුකෝ. ඔන්න කෙනෙක් ඇවිල්ලා අහනවා මොකද්ද නිවන කියන්නේ? මොකද්ද නිවන කියන්නේ? ඒ භාග්‍යතුන් වහන්සේගෙන් තමයි ඇවිල්ලා අහන්නේ. මේ සාමාන්‍යව අර කවි පෙළකත් සඳහන් වෙන්නේ අර බර්ඩින් හවුස් කියන ඒ කවි පෙළ සිංහලට දාපු එකක් එහෙම තියෙන්නේ. ඒකෙත් බුදුජානක වහන්සේගෙන් ඇවිල්ලා අහනවානේ ඔබ කියන ඔය නිවන කෙබඳුදයි කියනු මැන. හරිද? ඔය කියන නිවන මොකද්ද බුදුරජාණන් වහන්සේ? එතකොට අපිට මේකට නිවන් යන්න හිතේ. තව ටිකක් යන තැන ගැන විස්තරයක් දැනගන්න ඕනේ කියලා තමයි මේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ලා ඇහුවාම ඔබ කියන ඔය නිවන කෙබඳුදයි කියනු මැන කියලා මෙහෙම ඇහුවාම භාග්‍යතුන් වහන්සේ දෙන උත්තරේ තමයි මේක මේ නිවන කෙබඳුදු කියලා කියනවට වැඩිය බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක ඒ කියන්නේ කොහොමද නෙගටිව් නැත්තම් අනිත් පැත්තට තමයි ඩෙෆිනිෂන් එක දෙන්නේ. නෙගටිව් ඩෙෆිනිෂන් එකක් තමයි දෙන්නේ. දැන් මෙතන මේ පහළදී කරපු විදිහට කෙනෙක් ඇවිල්ලා නිවන මොකද්ද කියලා ඇහුවොත් භාග්‍යතුන් වහන්සේ කියනවා ඒක මෙන්න මේ විදිහේ ස්වභාවයක්. මොකද්ද? අජාත, අභූත, අසමුප්පන්න, අකත, අසංකත. එතන මේ නිවන කියන එකට දෙන්නේ නෙගටිව් ඩිෆිනිෂන් එකක්. මේ විදිහට නූපන්, උපන් ස්වභාවය අපි දන්නවා. නූපන් ස්වභාවයක් ගැන කියනවා. පහළ වුණු ස්වභාවය අපි දන්නවා. පහළ නොවූ ස්වභාවයක් ගැන කියනවා. හටගත් ස්වභාවය අපි දන්නවා. හට නොගත් ස්වභාවයක් ගැන කියනවා. කරන ලද ස්වභාවය අපි දන්නවා. නොකරන ලද ස්වභාවයක් ගැන කියනවා. සකස් කරන ලද ස්වභාවය අපි දන්නවා. සකස් නොකරන ලද ස්වභාවයක් ගැන කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නිවන කියන එක මොකද්ද කියලා පිළිතුරක් දෙන්න ගියාම ගොඩක් වෙලාවට ප්‍රකාශ කරන්නේ නිවන මොකක් නැති දෙයක්ද කියන වගේ අර්ථකින්, නෙගටිව් ඩෙෆිනිෂන් එකකින් තමයි ඩිෆයින් කරන්නේ. හරි, එහෙම නැත්තම් දුකේ නැති, දුකේ කෙලවර කිරීමක් මේ විදියට කියනවා. දුකේ කෙලවර කිරීමක්. එතකොට දුක තියෙන බව හරි. දුකේ කෙලවර කිරීමක් විදියට තමයි නිවන අර්ථ දක්වන්නේ. දුක නැති තැනක්. අන්න ඒ විදිහේ ප්‍රකාශයක්. එතකොට අරක මොකද්ද කියලා කියනවට වැඩිය මෙන්න මේකේ නැතිවීමක් කියන අර්ථයෙන් තමයි මේ නිවන පැහැදිලි කරවන්නේ, අර්ථ දක්වන්නේ. දැන් මෙතන ඒ ප්‍රකාශය පැහැදිලිව තියෙනවා. ජාත, භූත, කත, සංකත, සමුප්පන්න කියලා කියලා ඊට පස්සේ නිවන ගැන කියන්න ගියාම කියන්නේ අජාත, අභූත, අකත, අසමුප්පන්න, අසංකත. මෙන්න මේ ටිකේ නැති ස්වභාවයක් විදිහට තමයි නිවන පනවන්නේ. එතකොට එහෙම අහුවාම ප්‍රශ්න ආපු මිනිහා පැටලිලා, ප්‍රශ්න ආපු මිනිහා පැටලෝගෙන ආපහු ඇවිල්ලා අහනවා, එතකොට මේ විදිහේ දේවල් නැත්තම් එතකොට මොකද්ද තියෙන්නේ? ඒකනේ අපිට දැනගන්න ඕනේ හැම වෙලේම. ඔය කමටහන් වාර්තාවල වුණත් ඔය වටේවහෙන් ඔරෝ අහන්නේ ඕක තමයි. හරි, දැන් මේ දේවල් නැති බව නම් හරි හාමුදුරනේ, තියෙන්නේ මොකද්ද කියලා කියන්නකෝ කියලා ඕක අහනවා ඇවිල්ලා. ඉතින් බුදුරජාණන් වහන්සේගිනුත් මෙන්න මේ නිවන මොකද්ද, ඔබ කියන ඔය නිවන කෙබඳුදයි කියලා මන කියලා කියපු මේ තැනැත්තාට අර දෙන උත්තරේ පිළිගන්නේ යා නිකන් මදි වගේ නිකන් එයාට. එයා අහනවා හරි හාමුදුරනේ ඔය ටික නැති බව නම් හරි තියෙන්නේ මොකද්ද? තියෙන්නේ මොකද්ද? තියෙන්නේ මොකද්ද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙන්නේ නැහැ. උත්තරයක් දෙන්නේ නැහැ, නිහඬව ඉන්නවා. නිහඬව ඉන්නවා. ඒතකොට දැන් කලින් ප්‍රශ්නෙට අමුතු විදිහේ උත්තරයක් දුන්නා. නිවනේ නැත්තේ මොකද්ද කියන උත්තරේ දුන්නා. උත්තරේ දුන්නහම මෙතන ඇතර ඒක මදි ආහනවා. හරි නැති බව නම් හරි, ওই ටික නැති බව නම් හරි, ආමුදුරනේ තියෙන්නේ මොකද්ද? හාමුදුරුවනේ, බුදු හාමුදුරුවනේ කියලා අහන්නේ ඕක තමයි. හරි, බුදු හාමුදුරුව හම්බුණත් අහන්නේ ඕක තමයි, හාමුදුරුව හම්බුණත් අහන්නේ ඕක තමයි. එතකොට අහනවා හරි නැති බව හරි, ওই ටික නැති බව හරි, තියෙන්නේ මොකද්ද? තියෙන්නේ මොකද්ද කියලා අහුවා බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙන්නේ නැහැ. උත්තරයක් දෙන්නේ නැහැ. උත්තරයක් දෙන්නේ නැතුව කියනවා මොකද්ද? අන්න ඔබ ඇසු පැනයට පිළිතුරු නැතමට. නැන්නේ එහෙම තමයි කියන්නේ. ඕකට උත්තරයක් නැහැ මගේ ළඟ. ඕකට උත්තරයක් නැහැ. ඒක හොඳටම කියන විදිය තමයි නිහඬව ඉන්නවා. නිහඬව විනාඩියක් දෙකක් ඉන්නවා. වරුවක් දෙකක් ඉන්නවා. වරු දෙක තුනක් ඉන්නවා. අන්න කට්ටිය බලා ඉඳලා බලා ඉඳලා යන්න යනවා. හරිය සෝක් අප්පා. නියම කමටහන් කියන්නේ ඔයාලට තමයි. ප්‍රශ්නේ අහලා ප්‍රශ්නේ ඇස් දල්ලා අහගෙන බලාගෙන ඉන්න උත්තරයක් දෙයි. දැන් උත්තරයක් දෙයි. දැන් උත්තරයක් දෙයි කියලා. දෙන්න. දෙන්න. අර අර පොට්ටපාදද කොහෙද ඔය පොට්ටපාද සූත්‍රයද කොහෙද? පොට්ටපාදත් එක්ක හින සාකච්ඡාවක් කළා 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 අන්තිමට එයත් අහන ඔන්න වගේ ප්‍රශ්නයක්. ඒ අහුවාම භාග්‍යතුන් වහන්සේ අර විදිහට නිකන් ඒ තුල නැත්තේ මොකද්ද කියන වගේ උත්තරයක් දෙනවා. දුන්නාට පස්සේ මේ තැනට අහනවා, ඒ එහෙම කිය බෑ ස්වාමීන් වහන්ස, මට මේක දැනගන්න ඕනේ තියෙන්නේ මොකද්ද කියලා. කිව්වහම ඒකට උත්තරයක් දෙන්නේ නැහැ එකපාරට. ඊට පස්සේ නිකන් බිමම වැටිලා අන්තිමට අහනවා, අනේ භාග්‍යතුන් වහන්ස මට මේක දැනගන්න බැරිද? මට මේක කියලා දෙන්න බැරිද භාග්‍යතුන් වහන්සේ කියලා අන්තිමට නිකන් හොම්බෙම්ම ගිහිල්ලා බිමටම වැටිලා අහනවා. ඇහුවා මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ? බෑ කියලා නැගිටලා යනවා. යන්න බෑ කියලා නැගිටලා යනවා. කොහොමද නිකන් එහෙම නිකන් වාත කරලා ගියාට පස්සේ ආයි ඉතින් නේද? කමටහන නියම ගානට සුද්ධ වෙනවා ඇතිනේ. බෑ කියලා නැගිටලා යනවා. යන්න. හරි, එන්න ඒක තමයි වැඩේ. දැන් මෙතන අහන්නේ හරිනේ අර ටික නැති බව නම් හරි, මොකද්ද තියෙන්නේ? මොකද තියෙන්නේ කියලා අහුවාම නිශ්ශබ්දයි. නිශ්ශබ්දයි. ඔබ ඇසු පැනයට පිළිතුරු නැත මට. ඒක තමයි දෙන උත්තරේ. එතකොට ඇයි මෙහෙම කරන්නේ කියලා කෙනෙක්ට යම්කිසි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අර සාමාන්‍ය දැන් ඔය රහතුන් ගැන ප්‍රකාශ කරනකොටත් ඒගොල්ලන්ගේ වචනෙට අහුවෙන්නේ නැහැ. ඒගොල්ලෝ වචනේ ඉක්මවා ගියා, ඒක ගැන කතා කරන්න යන්න එපා කියන අර්ථෙන් සඳහන් කරනවා. ඒතකොට එහෙම ඇහුවම ඇයි කතා නොකරන්නේ? ඇයි වචනෙට දාන්න බැරි? මෙච්චර වචන අපි හරඹ දන්නවා කියලා කොට දෙනෙක් උත්සාහ කරනවා. උත්සාහ කරාට මොකද? නැවත නැවත බුදුරජාණන් වහන්සේ නිහඬ වෙනවා මිසක් එතනින් එහාට පිළිතුරක් අපිට ලබා දෙන්නේ නැහැ. එතකොට අර බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවොත් නිහඬ වෙනවා. හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවොත් මොකක් හරි පඬිතකමක් කියන්න ඉඩ තියෙනවා. මොකද අර නිකන් බුදුහාමුදුරන්ටත් එහා කමකටනේ හිතාගෙන ඉන්නේ. නමුත් ඉතින් මෝඩකම තමයි වෙන මොකද්ද? මෝඩකම නිසා මොනවා හරි කියන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා. හරි හරි ওই ටික නැති වුනහම මෙහෙම දෙයක් නේ තියෙන්නේ කියලා මොකද්දෝ උත්සාහයක් දරනවා. නමුත් ඒක එච්චර සාර්ථක උත්සාහයක් නෙමෙයි. ඒ උත්සාහය තුලින්ම ඒ හාමුදුරුවෝ අහුවෙලා ඉවරයි. බුදුහාමුදුරුවෝ අහුන්නේ, හාමුදුරුවෝ අහුණා. ඇයියේ අන්න මේ නිහඬවෙන්න ඕනේ දෙයකට, මේ විදියට නෙගටිව් ඩෙෆිනිෂන් එකක් දෙන්න ඕනේ දෙයකට අන්න පොසිටිව් ඩෙෆිනිෂන් එකක් වගේ එකක් දුන්නා. ඇති බව පිළිබඳ අර්ථ දැක්වීමක් කරා. නෑ මේක හැම වෙලේම නැති බව පිළිබඳ අර්ථ දැක්වීමක්. මොකද මේ ටික නැති වෙලා ගියාම මොකක් හරි තියනවා, මොකක් හරි ඇති කියලා කිව්වොත් මොකද වෙන්නේ? අන්න ඒක අපේ ඉලක්කයක් බවට පත් වෙනවා. ඔන්න ඔතන තමයි තියෙන අවුල ප්‍රධාන වශයෙන්. මේ ටික නැති බව හරි, එතන මොකද්ද තියෙන්නේ හාමුදුරනේ කියලා අපි හිතමු. මොකක් හරි උත්තරයක් අපි දුන්නා කියලා. දුන්න ගමන් ඒ ඇති බව පිළිබඳ දෙයක් අහුවෙච්ච ගමන් අන්න ඒක ඉලක්කයක් බවට පත් වෙනවා. ඒ ඉලක්කේ නිසාම අන්න ගමන අඩාල වෙනවා. එහෙම දෙයක් තියෙනවා. සාමාන්‍ය දැන් අපි හිතුවොත් ඔය අලුතෙන් භාවනාවට ප්‍රතිපදාවට බැස ගන්න කෙනෙක්, එයා එන්නෙම නිකන් අද අද සෝවාන් වෙනවා, මේ දවස් පහෙන් සෝවාන් වෙනවා, මේ පරියන්කේ සෝවාන් වෙනවා කියලා තමයි එන්නේ. ඒ විදිහේ දැඟලිල්ලකින් තමයි කටයුතු කරන්නේ. කමක් නැහැ. ඉතින් අර පොඩි උන්ගේ හොරතලයක් වගේ තමයි ඉතින් ඒක. ඉතින් ඒ විදිහේ උත්සාහයක් ඉතින් හොඳයි. මේකට උනන්දුවකුත් උත්සාහයකුත් ඇති වෙනවා. නමුත් මේ තැනැත්තාගේ ප්‍රතිපදාව වැඩෙනවා නම් දවසක මෙයාගේ අර තියෙන ගාය, මෙයාගේ අර තියෙන ඉලක්කේ නැති වෙලා යන්න ඕනි. ඉලක්කයක් තියෙනකන් නිවන කියලා හරි, ඉලක්කයක් තියෙනකන් වැඩේ පැටලිලා, වැඩේ තාම මදි. ඔකට හරි ලස්සන අර කුකුළු බිත්තර උපමාවකුත් දෙනවා. කුකුළු ගඳ ගැස්සවීමක් තමයි කියන්නේ. කිකිලි බිත්තර වට 10ක් 12ක් දාලා මේක කුකුළු ගඳ ගැස්සවනවා. කුකුළු ගඳ ගැස්සවනවා, මේක රකින්නවා, උණුසුම් කරනවා. වාඩි වෙලා ඉන්නවනේ බිත්තර උඩ, වාඩි වෙලා ඉන්නවා, කුකුළු ගඳ ගැස්සවනවා කියලා තමයි කියන්නේ. එහෙම කුකුළු ගඳ ගැස්සව ගැස්සව ඉන්නකොට සමහර කිකිලියෝ ඉන්නවා, මේක කුකුළු ගඳ ගැස්සවන්නේ නැහැ, බිත්තර ටික දාලා යනවා. යනවා දාලා අතහැරලා යනවා. දාලා අතහැරලා ගියාම මේ විදිහේ මේ බිත්තර වලින් පැටවෙයිද මහණෙනි කියලා අහනවා. නැත ස්වාමීනි, නැත, එන්නේ නැහැ. ඊට පස්සේ මෙයා භාගයක් රකින්නවා. ටිකක් කල් කුකුළු ගඳ ගැස්සවනවා. ගසලා හිතනවා, කල්පනා කරනවා, මේ බිත්තර වලින් අන්න මේ නික්මිලා පැටව ආවොත් එහපත් කියන අදහසින් කල්පනා කරනවා. කල්පනා කරාට මෙහෙම පැටව වෙනවද මහණෙනි? නෑ. මොකද ඇයි? අර තාම හරියට කුකුළු ගඳ ගස්සලා නැති නිසා. නමුත් අපි හිතුවොත් අන්න යම් කිසි විදියක මේ කිකිලි නියමාකාරයෙන් මේ බිත්තර රැක්කද, අන්න ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ කියනවා මෙයාට මේ විදියට මේවා නික්මිලා පැටව එළියට එත්වා කියලා අදහසකුත් නෑ. එහෙම අපේක්ෂාවක් නෑ. නමුත් සුදුසු වෙලාවදී අනිවාර්යෙන් මේ පැටව මේ බිත්තර කටුව බිඳගෙන එළියට එනවා. එන්නේ මොකද? අර අවශ්‍ය වැඩේ කරපු නිසා. අවශ්‍ය වැඩේ කරපු නිසා. අන්න ඒ විදිහට මේ ප්‍රතිපදාවත් ඔය අලුතෙන් එන කට්ටිය අර නිකන් බිත්තර දාලා අතහැරලා යන කිකිලියෝ වගේ. දැන් ඊයේ පෝය පෝය හරිද? ඊයේ පෝයට ඇවිල්ලා ඉන්දියා ශාලාව පිරෙන්න 300ක් විතර. 300ක් විතර. දෙසැම්බර් පෝයට ඉන්දියේ නෑ. ඒ දවස්වල නිවාඩුනේ අප්පා. අවසානයේ අවුරුදු අන්තිමේ ට්‍රිප් එකක් කරියන්නේ වෙයි. දෙසැම්බර් පෝයට 100ක් විතර ඉන්දියා. ඊයේ පෝයට ඉන්දියා 300ක් විතර. සූගල් ශාලාව පුරාවට මිනිස්සු. එතකොට මේ වගේ කට්ටියක් ඔය ගොඩක් කාලවලට ඕගොල්ලෝ එන්නේ පාකින්. අතන පාක් කරගන්න බැරි වුණොත් තව ටිකක් ඉස්සරහට එනවා. එතන පාක් කරගන්න බැරි වුණොත් තව ටිකක් ඉස්සරහට එනවා. පාක් කරගන්න බැරි වුණොත් තමයි ඔන්න නිස්සාරණේ හරියට එවෙන්නේ. තැන්තැන්වල තියනවා කඩ කීපයක් තියනවා මේ පාරෙත් තියනවා. ඒ ඒ තැන පාකින් හොඳන ඒගොල්ල එතන නවත්ත ගන්නවා. ඉතින් එහෙමනේ අපි භාවනාවක් සඳහා යන්නේ. නැති ඒ වගේ පිරිසක් අර විදිහට ඇවිල්ලා දවසකට සම්බන්ධ වෙනවා. සමහර විට මොන මොනවදෝ කරනවා, සක්මනක් පරියන්කයක් කරනවා. නමුත් හිත බඳින්නේ නැහනේ. හිත් බඳින්නේ නැහැ. යනකොට අයියෝ යන්තම් යුරුනා කියලා කඩාන බිඳගෙන ගිහිල්ලා පෙරලගෙන ආපහු වාහනේත් නැගගෙන යනවා. අනිත් දවසේ ඊළඟ පෝයෙට බලන්න ඕනේ පාකින් තියෙන්නේ කොහෙද, ඉඩ තියෙන්නේ කොහෙද. එතන තමයි ඊළඟ දවසේ නවත්තන්නේ. ඉතින් එහෙම බිත්තර දාලා අතහැරලා යන කිකිලියොත් ඇස බොහොම. එහෙම කට්ටිය ගැන අපි කතා කරන්න යන්නෙත් නැහැ. එහෙම ලොකු වෙහෙසක් ගන්නෙත් නැහැ. නමුත් අන්න අර බිත්තර දාලා රකින්න එකව තමයි මේ අතරමැද නවත්තන්නේ නැතුව දිගට රැකපන් කියලා. ඔන්න මේ රැක ගන්න උත්සාහ ගන්න ඇත්තටම. දැන් බිත්තර දාලා අතහැරලා දයන එකගෙන් වැඩක් නැහැ. ඌට ඒක පස්සේ වෙන කල්පයකදී තව සෑහෙන කාලෙකින් මෙතේ බුදුහාමුදුරුවොත් ඕකම කරපන් කියලා කිව්වට පස්සේ අන්න දවසකෙයි ඒ එනකන් එයාව අදාළ නැහැ. නමුත් අර බාගෙට රකින්න එකා ඉන්නවනේ. ඒකව තමයි දිගට දිගට අරගෙන යන්න උත්සාහ ගන්නේ. ඕක ඔහොම කළා හරියන්නේ නැහැ. මේ පරියන්කේදී සෝවාන් වෙනවා කියලා වාඩි වෙන එක හොඳයි. නමුත් ඒ ඉලක්කේ නිසාම තමයි මේ වැඩේ වරදින්නේ. වැඩේ වරදින්නේ මොකද අර නිවන ඉලක්කයක් කරගත්තා. මේකෙන් මේ නිවන් දකින්න ඕනේ. මේක ඉවර කරන්න ඕනේ. මේක තවදුරටත් බෑ කියලා නටනවා. ওই නටන්නෙම ද්වේෂකින්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. අර විදියට මුලින් කාලම් මේක බඩට දාගන්න උත්සාහ කරනවා. බැරි වුණාම අන්න මේක මේ දිගට පවත්වන්න උත්සාහ කරනවා. තවත් බැරි වුණාම කපනවා, කොටනවා, මරනවා කියලා ඔන්න පටන් ගන්න. ඒ විදිහේ ස්වභාවයක් අපිට දැන දැක ගන්න පුළුවන්. මොකද හේතුව මේක මේ ඉලක්කයක් බවට පත් කරගත්තා. මෙච්චර කාලයක් මේ ලෝකේ ඉලක්ක දිහා ඉලක්ක අනුව දුවපු මේ මිනිස්සයාට මේකත් ඉලක්කයක් කරගන්න එපා කවට බෑනේ. අර පරණ පුරුද්දට අර ගන්ධස්සාරේ මතුවලා එනවා. උරුලෑවා අර මේ පහුගිය දවසක තියුණා හරි ලස්සන gift එකක්. ඒකේ තියෙන මේ උරුලෑවෙක් යනවා වලිගේ විහිදුවාගෙන යනවා. haters gonna hate. වෛර කරන්නෝ එවුන් වෛර කරත්තා කියලා ඌ යනවා. ඌගේ ගන්ධස්සාරේ තියෙන උට්ට සැපයිනේ. ආයි ඒක නිකන් අලුතෙන් ආයි සෙන්ට් ගහලා නැති කරලා ගන්න දෙයක් නැහැ ඌගේ ගඳ. ඒ වගේ තමයි අන අපේ තියෙන මොකද්දෝ ගන්ධස්සාරයක්. මොකද ඒ වුණත් ඉලක්කයක් තියෙන්න ඕනේ. මේ පරියන්ගේ මේකේ ඉවර කරන්න ඕනේ කියන අදහසින් තමයි ඉන්නේ. නමුත් ඇත්තටම ඒ ඉලක්කේ නැති වෙලා යනකම් කරන්න ඕනේ. ඒකයි අර කියන්නේ හරියට බිත්තර රකින්න කිකිලි ආයි ඌ හිතන්නේ මේක නික්මිලා පැටව වෙයි කියලා. එහෙම අපේක්ෂාවක් ඌගේ නැහැ. නමුත් එනවා එන එක එනවාම තමයි. මේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. ඒක තමයි නිසා තමයි අද කාලේ කියන්නේ මොකද්ද inventions are made not in the lab but in the pub. මේ ලැබ් එකේ සොයා ගැනීමක් කරන්න දඟලනවා නටනවා අරහෙම වුණොත් හොඳයි මේම වුණොත් හොඳයි මෙහෙම කරන්න ඕනේ කියලා දඟලලා අන්තිමට මොන මගුලක්ද කියලා අතරලා දාලා යන්නේ කොහෙද pub එකට. අන්න pub එකේදී තමයි inventions ඇති වෙන්නේ. මොකද හේතුව අන්න අතෑරියා තහරිලා පොඩ්ඩක් විවේකුණ ගම ගන්න කල්පනා වැඩෝ මේකනේ වැඩේ. ඔගනේ වැඩේ කියලා ඔන්න කල්පනා වෙනවා. ඒක තමයි වැඩේ. අන්න ඒක තමයි ක්‍රමේ. ඒ විදිහට තමයි වෙන්නේ. අර ආනන්ද හාමුදුරටත් උනේ ඒකනේ. ආනන්ද හාමුදුර කල්පනා කරා හෙට දවසේ සංගායනාව. මේ ඔක්කොම රහත් වෙච්ච කට්ටිය මම විතරක් රහත් නැතුව යන්න හොඳ නැහැ මේකට. හාමුදුරුත් ඇවිල්ලා වටපිටාවේ ඉන්න කට්ටියත් ඒකම ඇවිස්සුවා. අර කට්ටිය ඔක්කොම රහත් ඔබ වහන්සේ විතරක් රහත් නැතුව ඔය සංඝාවට යනවට අනේක ඉච්චරම ගැළපෙන්නේ නැහැ නේද හාමුදුරුවනේ කියලා. අන්න ඉතින් ආනන්ද හාමුදුරුව රෑ 30 යමුණි ගහගෙන සක්මන් කරනවා, පරියංක කරනවා, සක්මන් කරනවා, පරියංක කරනවා. අන්තිමට ඌ කරලා බැරිම තැන කල්පනා කරා දැන් හෙට උදේ සංඝායනවා. දැන් මං මේවා මතක් කරලා කියන්නත් එපැයි. ඒවන් මේ සුතං ඒකන් සමයන් භගවා කියලා කියන්නේ ආනන්ද හාමුදුරුව. මා මේ විදියට යම් කිසි කාලෙක භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ සවැත් නුවර වැඩ ඉන්නවා. මා විසින් අසන ලදී. ඔහොම කියන්නේ ආනන්ද හාමුදුරනේ. දැන් මේ ටිකට උත්තර දෙන්නත් එපෑ මං. කියලා මොකද කිතුවේ කල්පනා කරේ පොඩ්ඩක් සතපුනොත් හොඳයි. මේක හරියන මගුලක් නෙමෙයි කියලා. යන්න ගිහිල්ලා පොඩ්ඩක් සතපුනා. සතපුනහම අන්න කකුල් දෙක පොළවෙන් ඉස්සුනා. ඔළුව කොට්ටේට ආවේ නැහැ. අතරමැගදී වැඩේ අහවරයි. මොකද උනේ අර ඉලක්කේ පොඩ්ඩක් නැතිලා ගියා. ඉලක්කේ නැති වුණ ගමන් එතනම තියෙනවා මේ කියන දේ. එහෙම නැත්නම් යෝගියෙක් ගිහිල්ලා පරියංකයක වාඩි වෙලා ඉන්නවා. අන්න විනාඩි 20ක් ඉන්නවා, 40ක් ඉන්නවා, පැයක් ඉන්නවා, පැයත් තව ටිකක් පන්නලා ඉන්නවා. අන්තිම මොන මගුලක්ද මේ ගෙලරෙද්ද කියලා අර උතුරු සළුවත් ගසලා දාලා ගිහිල්ලා වැසගිලිය වාඩි වෙනවා. නිවන්. අර තියුණු බර නිදහස් වුණා. ඉතින් ඒ වගේ දෙයක්, ඒ වගේ ස්වභාවයක් මේ තුල තියෙනවා. අන්න ඒක නිසා සාමාන්‍ය මේ නිවන කියන දෙයින් ඉලක්කයක් හදාගත්ත යුතු නැහැ. ඉලක්කයක් හදාගන්න දෙන්නේ නැහැ. ඔය ඉලක්ක ඔක්කොම නැති වෙලා ගිහිල්ලා වර්තමාන මොහොත සමාදන් වුණාද, අන්න ඒකම තමයි නිවන කියලා හිතාගත්තට වැරදක් නැහැ. ඉලක්ක නැති විලා යාම නිවනක් කියලා කිව්වොත් මේ අනාගතයේ වෙනුවට මේ වර්තමානයේ සමාදන් වීම නිවනක් කිව්වොත්, ඔය කන බත් කටවල් දෙකක් තුනක් මේ බත් කන බව අර්ථෙන්, මේ අනන බව, මේ හපන බව, මේ ගිලින බව, මේ රස දැනෙන බව දැනගෙන කෑවොත් ඒක නිවන කියලා පිළිගන්න කැමතිද කවුද දෙනෙක්? නෑනේ. අයියෝ මොන පිස්සුද මේ බත් කන එක කොහෙද නිවනක් කියලා හොයාගෙන යනවා. මොකක්ද එකක් මේ ළඟම තියුණ දේ අමතක කරලා පණලා ගියා. ඒක නිසා මෙන්න මේ වර්තමානයේ සමාදන් වෙන්න. වර්තමානයේ සමාදන් වුණාම අන්න ඉලක්ක පොඩ්ඩක් දුරස් වෙනවානේ. දුරස් වෙන්න වෙන්න අන්න සැනසීමක්, විවේකයක් අපිටම දැනෙන්න ගන්නවා. අන්න ඒ අදහසින් තමයි ගොඩක් වෙලාවට මේ නෙගටිව් ඩෙෆිනිෂන් එකක් දෙන්නේ. මේ විදිහේ මේවා දේවල් නැති තැනක් පිළිබඳ අදහසක් කියනවා. එතන තියෙන්නේ මොකද්ද හාමුදුරනේ කියලා ඇහුවට උත්තර දෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. නිහඬයි. නිහඬයි. නිහඬ භාවයෙන් මොකද්දෝ පණිවිඩයක් කියනවා. අන්න ඒ විදිහේ අදහසින් නැවත නැවත මේ භාවනාවක් කරගෙන යනකොට කෙනෙට තේරෙනවා අන්න ටික අර ඉලක්ක පහ වෙලා යනවා. දැන් ඉස්සර නම් සක්මන් පරයන්ක මේ පෑ ගාන මේ විදිහට වෙන්න ඕනේ, උනේ නැත්තම් හරියන්නේ නැහැ කියන වගේ දඟලපු මේ තැනත්තා දැන් තේරෙනවා සමහර දවස්වලට කලින්ටත් වැඩිය හොඳ පෑ ගානක් වෙනවා. උන් නැති දවස්වලට එහෙම වෙහෙසක් නැහැ. වෙහෙසක් නැහැ. මොකද හේතුව අර ප්‍රතිපදාව වැඩිලා. ආධුනික කෙනෙක්ට ඒක අදාළ නැහැ. ආධුනික කෙනෙක්ට අපි කියනවා කොහොම හරි මේ පෑ ගාන කරන්න කියලා. යෙදෙන්න කියලා. යෙදිලා යෙදිලා කාලයක් තිස්සේ යනකොට එයාට තේරෙනවා මේ ජීවත් වෙනවා කියන්නේම භාවනාවක්. මොන දේ කරත් භාවනාවක් විදියට කල්ගෙවන්න පුළුවන්. අර විදියට සක්මන් පරියංක බලාපොරොත්තු මේ විදියේ වැඩ කටයුතු එහෙමම උනේ නෑ කියලා ගැටලුවක් නෑ. එහෙමම උනේ නෑ කියලා එහෙම ලොකු වෙහෙසක් නෑ. මේ විදියට භාවනාවක් කළත් හොඳයි, නොකළත් හොඳයි. මේ විදියට පැවිදි වුණත් හොඳයි, නැතත් හොඳයි. මේ විදියට භාවනා මධ්‍යස්ථානයකට ගියත් හොඳයි, නැතත් හොඳයි. අන්න ඒ විදිහේ ස්වභාවයක් ටික ටික මතුවලා එනවා. මතුවලා එනවා. අන්න ඒ වගේ අර්ථකින් තමයි මේ ප්‍රතිපදාව දියුණු වෙන්නේ. දියුණු වෙන්නේ. දැන් පැවිද්දක් වුණත් කෙනෙක්ට හිතනවනේ නිකන් මහා නිකන් ලොකු achievement එකක් වගේ කෙනෙක්ට හිතෙන්න පුළුවන්. තව කෙනෙක් හිතෙන්න පුළුවන් ලොකු කඩාවැටීමක් වගේ කියලා එහෙම හිතන කට්ටියත් ඉන්නවා. ඒකත් හරිනේ. වෙන්න පුළුවන් නරකම දේ. මොකද පැවිදි වෙලා. එහෙම වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් අර ලොකු achievement එකක් වගේ ලැබුණාට මොකද? අන්තිමට බැලුවා හන්දේර ඒකෙත් දෙයක් නැහැ. අර පරණ මොඩියම තමයි. පරණ මොඩියම තමයි. ඔකේ අලුත්ක් නැහැ. හැබැයි නිකන් අලුත්ක් වගේ කියලා මුලින් දැනුණා. වෙනසක් වගේ කියලා මුලින් දැනුණා. අන්න ඒ විදිහේ අන්නේ හොඳ නරක මේ වෙනස්කම් ටිකෙන් ටික දුරු වෙලා යනවද? නැවත නැවත මේ වර්තමානයේ වැඩි වැඩියෙන් සමාදන් වෙනවද? අපිට කිව්ව හැකි මෙන්න මේ නිවන කියන එකට ළඟ ස්වභාවයක්, ඒ සඳහා පාරක් විවර වෙන ස්වභාවයක් අපි තුල තියෙනවා. එහෙම නැත්නම් අර ඉලක්ක ඒ විදිහේ ටාගට් වැඩි වැඩියෙන් දියුණු වෙනවද? අන්න මොකද්දෝ පැටලෙවිල්ලක් තියෙනවා කියලා හිතාගත්තත් නරක නෑ. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මොකද්ද මේ වැඩට යාමක් ගැන, වැඩට යන පැය බේතමු මාර්ගයේ මෙහෙම වාහනයක් එලවගෙන යන පැය පුදුම වෙහෙසකින් තමයි මම කල් ගෙවන්. මොකද හේතුව මේ වාහනේ යන්නෙත් නෑ, ට්‍රැෆික් මේ සමහර වෙලාවට සීට් එක උඩ නැගගෙන දඟලනවා, සමහර වෙලාවට හෝන් එක උඩ නැගගෙන දඟලනවා, සමහර වෙලාවට වාලේ උඩ නැගගෙන දඟලනවා. ඒත් මේ ට්‍රැෆික් යන්නේ නැහනේ. ඉතින් ওই විදිහේ හරඹයක් කරලා පැයක් දඟලුවාට පස්සේ අපි හිතමු වැඩපළට යනකොට මානසිකත්වය මොන වගේද කියලා ගත්තොත් ඉතින් ආය අහන දෙයක් නැහැ. ඊට පස්සේ අපි හිතමු ඒ විදිහට වැඩ කරලා දවස ගෙවලා පැයක් ආවම ඩ්‍රයිව් කරගෙන ගෙදර එනවා කියන්නේ. අර ට්‍රැෆික් එකේ හරඹ කර කර එනකොට මානසිකත්වය මොන වගේද කියලා ගත්තොත් අහන දෙයක් නැහැ. ඒකින්ද අර ගෙදර ඉන්න කට්ටියට නෝනට වගේ මහත්තයා වැඩ ඇරලා එනවා නම් නෝනට වගේ කියනවා. එක පාට නිකන් අර මේ කපපං කොටපං ඔලුවටම ගහපං කියලා කියන්න යන්න එපා. ඒ වෙනුවට පොඩ්ඩක් අර අනිත් ගිරව ඉන්නේ මොකද අනිත් එක එන්න මේ කන්න බොන්න කියලා පොඩ්ඩ අර මනුස්සයව නිකන් පිළිගන්නවා. පිළිගන්න මොකද එන්න එන්න වාඩි වෙන්න මේ කේක් කෑල්ලක් තියෙනවා කේක් කෑල්ලක් කන්න මේ තේ එකක් බොන්න කියලා අර මනුස්සයව පොඩ්ඩක් නිකන් විවේක කරලා හායිට පස්සේ කපපං කොටපං ඔලුවටම ගහපං කියලා අන්න අර දෙවනි ගිරවා බවට පත් වෙනවා. එතකොට මොනවා හරි නිකන් ආගියුමන්ට් එකක් උනත් දිනන්න ඉඩ තියෙනවා. වලියක් උනත් දිනා ගන්න ඉඩ තියෙනවා. මොකද හේතුව අර මානසිකත්වය පොඩක් වෙනස් කළා තමයි අප්‍රෝච් කරේ. ඔක මේ මම නෙමෙයි කියන්නේ නිකන් ඔය වෙන මේ සයිකොලොජි තමයි ඒවා. මොකද අර එන මානුස්සයාගේ මානසිකත්වය දැනගෙන වැඩ කරන්න ඕනේ. එතකොට තමයි තමුන්ගේ ඒ අවශ්‍ය දෙයක් දිනා ගන්න ලං කර ගන්න පුළුවන්. අර වෙහෙසෙන් එන මානුස්සයාට තව වෙහෙසක් දැම්මනේ වැඩේ තවත් අවුල් වෙනවා. ඒක නිසා අර පළවෙනි අර හොඳ ගිරව වගේ ඉන්න ඕනේ. එන්න කන්න බොන්න කියලා පොඩ්ඩක් විනාඩි 10ක් 15ක් ගියාට පස්සේ කපපං කොටපං ඔලුවටම කොටපං කියලා ඔන්න දෙවෙනි ගිරව බවට පරිවර්තනය වෙනවා. කමක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට අපි හිතුවොත් මේ උදේ පෑයි දවල් පෑය හවස පෑය විදිහට මේ ට්‍රැෆික් එකේ හරඹ කරනවා කියන්නේ ඒක මානසික සැනසීමක් විවේකයක් සඳහාද හේතු වෙන්නේ. ඔය කොච්චර දැඟලුවත් ඔය වාහනේ ඊට වැඩි වේගෙන් යනවද? ඔරලෝසුව නවතිනවද ඕක දිහා බලන් ඉඳියයි කියලා? නෑනේ. වාහන ටික යන්නේ ඒගොල්ලන්ගේ වේගෙන්. ඔරලෝසුව එයාගේ සුපුරුදු ගමනේ යනවා. ඉතින් නිකාම් මානසික වෙහෙසක් පීඩාවක් හදාගන්න එක තමයි කරන්නේ. අර ට්‍රැෆික් එක දිහා බලාගෙන ඒක ඉක්මනට යයි කියලා. ඔරලෝසුව දිහා බලාගෙන ඒක හිමීට යයි කියලා දඟලනවා. දැඟලුවාට මොකද? ඒක සාර්ථක නෑ. අන්තිමට මානසික වෙහෙසක් පීඩාවක් සමග දවසම විනාශ කරගෙන අන්න වැඩපළට යනවා. ඒ වෙනුවට මේ තැනත්තට පොඩ්ඩක් මේ වර්තමාන මොහොත සමාදන් වෙන්න පුළුවන් වුණොත් අන්න එතකොට තේරෙනවා මේ සීට් එක මේ විදියට ඇඟට තද වෙලා තියෙනවා. මේ විදියට වටපිටාවේ සද්ද ඇහෙනවා, වාහන තියෙනවා. මේ මොකද්දෝ ක්‍රියාවලියක මම ඉන්නවා. ඔහොම කිව්වහම කියනවා සීට් එක තද වෙලා තියෙනවා වගේද හාමුදුරුවනේ, මේ වැඩට යන්න පරක්කු වෙනවා. සීට් එක තද වෙලා තියෙනවා වගේද? සීට් එක හැමදාම තද වෙන බව හැබෑව. නමුත් ඒක අගේ කරන්න කැමති නෑනේ අපි. ඒකට අවධානයක් ගන්න කැමති නෑනේ අපි. ඊට වැඩිය කොච්චර පස්ස දිනවද අපිට කියන අර්ථයෙන් තමයි ඔය මනස වැඩ කරන්නේ. ඉතින් හරි, ඉතින් වෙහෙස පීඩාව ඇරෙන්න වෙන මොකක් නම් ළඟා කරගම් දෝ කියලා වෙන ප්‍රශ්නයක් අහන්න වෙනවා. ඉතින් ඒක නිසා අන්න මේ ක්‍රියාවලිය සමාදන් වුණොත් අන්න ඒ තැනතර තේරෙනවා අන්න අර විදිහේ විවේකයක් මේ වර්තමාන මොහොත තුළ තියෙනවා. මම මේක බොරුවට වලිගේ හපාගෙන දැඟලුවා කියලා වැඩක් නැහැ. ඒ වෙනුවට මෙන්න මේ වාහනත් එක්ක යන ගමන සමාදන් වෙන්න පුළුවන් නම්, ඒ යන වෙලාව සමාදන් වෙන්න පුළුවන් නම් අන්න තේරෙනවා අර පැයත් හරියට භාවනාවක් කරා වගේ. මොකද හේතුව අන්න අර ඔෆිස් එකට යන්න ඕනේ, වෙලාවට යන්න ඕනේ, අර තැනට යන්න ඕනේ කියන ඉලක්කෙ පොඩ්ඩක් නැති වෙලා ගියා. නැති වෙලා ගියපු ගමන් තැනටත් යැවෙනවා. නමුත් යැවෙන්නේ අර වෙනදාට වැඩිය බොහොම විවේක ගමනකින්, විවේක මානසිකත්වයකින්. අන්න ඒ විදිහේ වෙනසක් තමයි එන්නේ. සාමාන්‍ය ඔය දැන් ඔය ට්‍රැෆික් ඉස්සර ඔය වැඩට එහෙම යන කාලේ ඔය ඩ්‍රයිව් කරනකොට තේරෙනවා කොච්චර දඟලගෙන ගියත් විනාඩි දෙක තුනක පහක ඇරෙන්න වෙනසක් නැහැ. එතකොට ඒ විනාඩි පහට අපි කොච්චර පෙට්‍රල් පුච්චනවද කියලා බලන්න. පෙට්‍රල් පුච්චනවා කියන්නේ ලේ පුච්චනවද කියලා බලන්න. කොච්චර ඒ දඟලගෙන ගියත් විනාඩි පහේ වෙනසක් තමයි තියෙන්නේ. ඒ පහ ඕන එකක් වෙච්චාවේ කියලා ගිහිල්ලා බැලුවොත් දෙයක් නැහැ. අන්න ඒ විදිහේ සමාදන් වීමක් අපිට සිද්ධ කරන්න පුළුවන්ද? අන්න එතකොට අර විදිහේ ට්‍රැෆික් එකක දඟලගෙන වලිගේ හපාගෙන ඉඳපු කෙනෙක් වුණත් පේන්න පුළුවන් මේ වාහන ටික අතර මැදින් අන්න ලස්සනට ඉර නැගගෙන එනවා. උදේ පවාන්දර මේ වාහන අතර මැදින් ඉර නගිනවා කියන එකේ සුන්දරත්වයක් තියෙනවද? කලින් ඇහුවොත් නම් සුන්දරත්වයක් නැහැ. නමුත් අන්න දැන් බැලුවොත් 아무තු සුන්දරත්වයක් තියෙනවා. අන්න ඒ විදිහේ අපේ බැල්ම වෙනස් වෙනවා. බැල්ම වෙනස් වෙනවා. වෙනස් වෙන්න එකම හේතුව තමයි ඉලක්ක නැති වෙලා ගියා. දෙන්න යන්න ඕනේ මේ දුර යන්න ඕනේ, මේ වෙලාවට යන්න ඕනේ කියන ඉලක්කෙ පොඩ්ඩක් එහෙම වුණා. එතකොට ට්‍රැෆික් එක වුණත් බොහොම විවේකයක් පහසුවක් දනවන වටපිටාවක් තියෙනවා. අන්න ඒ විදිහේ වෙනසක් පරිවර්තනයක් ගැන තමයි මේ කියන්නේ. කලින් තිබුණු ජීවිතේම තමයි අන්තිමට බලනකොට වෙනසක් වෙලා නෑ. අර නිකන් කියන්නේ මොකද්ද, භාවනා කරන්න කලින් කන්ද කන්ද, භාවනා කරනකොට කන්ද විනිවිද දකිනවා, ආපහු භාවනා කරලා ඉවරුණාට පස්සේ කන්ද කන්දම තමයි. අන්තිමට කියනවා එන්න වටයක් ගිහිල්ලා ස්වාමීන් වහන්සේ අන්තිමට ඉඳපු තැනටමනේ ඇවිල්ලා නතර වෙලා තියෙන්නේ. හරියටම හරි ඉඳපු තැනටම ගෙනහල්ලා නවතර කරනවා. හැබැයි එන්න වටයක් අරන් ගිහිල්ලා, ඇයි මොකද පටන් ගන්නකොට මේක අර අතෙන්ට කරන ද්වේෂෙමනේ තියෙන්නේ. එතකොට කියනවා හරි තමයි, ඔතන හෙන්න සෞතුයි තමයි, යයි 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 ඉක්මනට යන් අපි වෙන තැනකට යන් කියලා ඔන්න අරගෙන යනවා. ටිකක් දුර අරගෙන යනවා. දැන් නම් ටිකක් දුරයි වගේ නේද අතෙන්ට? නෑ තාම ගඳයි හාමුදුරනේ, තාම එනවා ගඳස්සාරි කියන. කමන්න එහෙනම් තව ටිකක් දුර යන් කියලා ඔන්න ඕයෙන් ඔහොම ලොකු රවුමක් අරන් එනවා. අන්තිමට නිකන් පරංගියා කෝට්ටේ ගියා වගේ රවුමක් ගිහිල්ලා ඇවිල්ලා බලනකොට ඔයකෝ මේ ඉඳපු තැනනේ ඇවිල්ලා මාව නවත්තලා තියෙන්නේ. නිකන් මුලින් තේරුණේ නැහැ ඉඳපු තැනම කියලා. බලනකොට තේරෙනවා මේ කාලතුවක්කු සද්ද ඇහෙනවා. නිකන් ඒ වගේම වටපිටාවක් තියෙනවා. බලනකොට මේ ඉන්න වටයක් අරන් ගිහිල්ලා ආවෝ ඉඳපු තැනටම ගෙනහලා නවත්තලා. හරි ප්‍රතිපදාව, හරි ප්‍රතිපදාව සම්පූර්ණයි. මොකද අර පරණ පුරුදු තැනටම ආපහු ආවා. හැබැයි එනකොට වෙනසක් නැහැ වගේ කිව්වනම් මොකද්දෝ වෙනසකුත් තියෙනවා. නැතුවාම නොවේ. නැතුවාම නොවේ. අර පරණ පුරුදු මෝඩකම වගේ නැද්ද කොහෙදෝ කියලා වගේ හිතෙන්නත් පුළුවන්. ඈ කලින් තිබුණ මෝඩකම නැද්ද කොහෙදෝ කියලා හිතෙන්න පුළුවන්. ඒකත් තියෙනවා කියනවට වැඩින් නැහැ කියලා තමයි හිතෙන්නේ. අන්තිමට මුකුත් ලබාගත් දෙයක් නැහැ. නමුත් මොකද්දෝ වෙනසකුත් නැතුවා නොවේ. වෙනසකුත් නැතුවා නොවේ. අන්න ඒ විදිහේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඒකනේ අර බුදුරජාණන් වහන්සේ අමාරුවෙන් බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන ඔහේ ඉන්නවා. ඉන්න ඉඳලා ඉන්න විදිය දැක්වහම මේ දෙවියොන්ට හරියන්නේ නැහැ. දෙවියෝ ගිහිල්ලා අහනවා මේ භාග්‍යතුන් වහන්සේ, මේ ඔබ වහන්සේ සතුට වෙනවද? දැන් මොනවා හරි ළඟා කරගත්තනේ බුදු උනානේ අන්තං කොමාරි, සතුට වෙනවද? එතකොට අහනවා මොනවා ලැබුණටද මම සතුට වෙන්නේ? එහෙනම් ඔබ වහන්සේ දුක් වෙනවද? දුකක් වගේද මේ මූණේ තියෙන්නේ? නිකන් දුකක්ද? දුක් වෙනවද ඔබ වහන්සේ? මොනවා නැති වුණාටද මම දුක් වෙන්නේ? එතකොට ඒ කියන්නේ ඔබ වහන්සේට මොකුත් ලැබිලත් නැහැ, නැති වෙලත් නැහැ. හරි කියලා කියනවා. හරි කියලා කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අන්න ඒ අර්ථෙන් තමයි ඒ දේ ප්‍රකාශ කරන්නේ. ඉතින් එන්නේ වගේ දෙයක්. ඉතින් අපි නැවත නැවත පුරුදු කළා, පුහුණු කළා බලමු මෙන්න මේ කී මේ නෙගටිව් ඩෙෆිනිෂන් එක මේ විදියට මේ අජාත, අභූත, අකත, අසංකත, අසමුප්පන්න කියන මේ දේ අපේ ජීවිතවලට ගැලපෙන්නේ කොහොමද කියලා. ඒ සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් අද කරුණාවෙන් ධර්ම දේශනා කරපු මොහොත කුසල ස්වාමීන් වහන්සේට නැවත වතාවක් නමස්කාර කරමින් සාදු සාදු සාදු.
නිරෝෂ අපේන අවසන් කරමු. හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අවසන් කිරීම සඳහා ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛේ හන්තු.
සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බ.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති
කේ හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු
සෝපත්තේ සෝපත්.
තෙරුවන් සරණයි ස්වාමීනෝ.